එදා ඒ කියපු එක අපේ වචනයක් අපි එදා ලිව්වේ මෙතන අසංත කියලා නේ. අසංත මෙතන විකප්ප කියලා. ඒකට ඒ විකල්ප කියන එක ඇත්තම කියවෙන්න ඕන අනිච්ච කියන එකට. ඒත් ඒ විකල්ප කියන එකට අසංත කියලා දාගත්තේ ඒ දෙක සමානයි. විකල්ප කියන්නේ අසංත කියන එක සමානයි. අසන්තරේ අනිත්‍ය විකල්ප කියන්නේ අනිත්‍ය කියන එක තමයි. ඉතින් මෙතෙන් එන්න ඕන විකල්ප. ඉතින් මේ කියපු කතාව ඉදා පැහැදිලි වුණාද කොහොමද දන්නේ නැහැ. මේ කිව්වේ දැන් වාපරෝ අසරූපා කියන ව්‍යාකරණ සූත්‍රයක් ගැන කතා කරන්නේ. එතකොට ඒකෙදී අපි කිව්වේ පිටිපස්සෙන් තියෙන දැන් එක ළඟ ස්වර දෙකක් තියෙනවා. දැන් අපි දැන් කතා කරගෙන ගියානේ, දැන් කතා කරගෙන යන්නේ ස්වර සංදි කියන කොටසනේ. ස්වර දෙකක් එක ළඟ තියද්දි එක ස්වරයක් අයින් වෙලා හෝ මොකක් හෝ වෙනසක් වෙලා හෝ ඒ වචන දෙක එකට එකතු වීම ගැනයි දැන් කතා කරගෙන යන්නේ. එතකොට ඒකෙදි විශේෂයක් තමයි මේ ස්වර සංදි කියන ඒ වගේ ස්වර සංදි කියන ඒ වගේදී పూర్වයේ සහ මුලින් සහ ඊට පසුව ස්වර දෙකක්ම එක ළඟ තියෙනවා. ඒක තමයි විශේෂය. ස්වර සංදි වල මෙතන ස්වරයක් සහ තවත් ස්වරයක් තියෙනවා. ওই විදිහට ස්වර දෙකක් එක ළඟින් තියෙනවා. එතකොට ඒ විදිහට යෙදෙන මේ විදිහට යෙදිලා ඒ එක්ක මොකක් හෝ වෙනසක් වෙලා සමහර විට මේ එකක් අයින් වෙලා ওই විදිහට වෙලා තව එකක් දීර්ඝ වෙලා සමහරට ওই විදිහට වෙනස්කම් වෙන්න පුළුවන්. මේ විදිහට සිද්ධ වෙන සංදි වලට තමයි කියන්නේ ස්වර සංදි කියලා. හේතුව තමයි මේ ස්වර දෙක සම්බන්ධයක් තියෙනවා ස්වර සංදි වල. පැහැදිලිද? එතකොට දැන් අපි මුලින්ම කතා කළේ මේ ස්වර සංදි වලින්. දැන් මෙහෙම තියේදී තව ඒ කතාවත් සිංහල සමහර විට ව්‍යාකරණ පොත් කියවගෙන යද්දි සිංහල කිව්වේ සිංහලෙන් ලියලා තියෙන පාලි ව්‍යාකරණ පොත් කියවන් යද්දි සමහර විට කියලා තියෙනවා పూర్වස්වරය පරස්වරය එහෙම කියලා කියලා තියෙනවා. මොකක්ද ඒකේ තේරුම? పూర్වස්වරය කියන්නේ අපි වචන දෙකක් ගමු කලින් අපි හදපු උදාහරණයම ලෝක අග්ග කියලා. ලෝක කියන එක අයන්න මම වෙන් කරනම ලිව්වා ලෝක අග්ගෝ. අග්ගෝ කියලා ගුණ තියෙනවා. මේ තියෙද්දි එතකොට මේ අයන්නට අපි කියනවා පූර්වස්වරය කියලා. මේකට කියනවා පරස්වරය කියලා. పూర్ව කියන එකේ තේරුම ඉතින් මුලින් තියෙන කියන එකනේ. දැන් මුලින් තියෙනවා කියපුවම හිතන්න එපා මේ වචනේ මුලින් තියෙනවා කියන අර්ථය නෙවෙයි. නැත්නම් අපිට දැන් හිතෙන්න පුළුවන් නේ ලෝක කියද්දි මෙතන ලෝ කියද්දි මෙතන ලයන්නේ අගක් තියෙනවා ඕ යන්නක් ඒකස්වරයක් නේ නේද? ඒක ගැන නෙවෙයි මේ කියන්නේ කයන්නේ තියෙන අයන්න ගැනයි. పూర్වස්වරය දැන් ඒ සංදි වෙන තැන මුලින් යෙදෙන අයන්න ගැනයි මෙතන పూర్වස්වරය කියලා කියන්නේ. ඒක අපි එදත් කිව්වා නේ. එතකොට මේකට අපි නමක් කියනවා හරස්වරය කියලා. පසුව තියෙන ස්වරය. එතකොට මෙන්න මේ විදිහට යෙදෙන වණං ඒ තැනකදී මේ සංදි විදිය වෙන්නේ කොහොමද? ඒ වචන දෙක එකතු වෙන්නේ කොහොමද කියලා කතා කරන එක තමයි මේ ස්වර දෙකක් එක ළඟ තියෙද්දි ඒක තමයි ස්වර සංදි වලදී අපි කතා කරන්නේ. එතකොට අපි කලින්ම දවසේ කතා කළේ ස්වර සංදි වල. ඒ ස්වර සංදි වලටත් කලින් අපි කතා කළා මොනවද කොහොමද මේ හෝඩිය එහෙම නැත්නම් අකුරු මාලාව පාලි භාෂාවේ හැදෙන්නේ ඒ ගැන විස්තර කතා කරගෙන ගියා. ඒ ගිහිල්ලා ඊට පස්සේ සංදි වලදී මුලින්ම අපි කතා කළේ මුල් ස්වරය අයින් කරලා වචන දෙක එකතු කරන විදිහ. මේකට අපි සිංහලෙන් කියනවා పూర్වස්වර ලෝපය කියලා නේ. මුල් ස්වරය ලොප් කරනවා. ලොප් කරනවා කියලා කියන්නේ මකනවාට කියන නමක්. ලොප් කරනවා. ඔව්. එතකොට පැහැදිලි. මේ මුල් අකුර අයින් කරලා වචන දෙක එකතු කරන විදි ගැනයි කතා කළේ මුල්ම විදිය විදියට. ඒකට ගත් උදාහරණය තමයි මේ ලෝකග්ගෝ කියන්නේ. එතකොට ලෝක අග්ග කියන වචන දෙක එකතු වෙලා තමයි ලෝකග්ග කියන වචනේ හැදෙන්නේ. එතකොට ලෝක අග්ග කියලා එකතු කළා. ඊපස් මේ කයන්නේ කියන අයන් වෙන් කළා, අයින් කළා. මේ දෙක එකතු කළා ලෝකග්ග කියලා වචනේ හැදුණා. ඊළඟට අපි කතා කළේ දෙවෙනියට කතා කරේ පසුව තියෙන ස්වරය අයින්. දැන් මේකෙදි අපි කතා කළා පිටිපස්සෙන් මොන අකුරක් අපිට මොකක් අයන්න තිබුණා. අයන්න තියෙද්දි ඉස්සරහින් තියෙන අකුර එහෙම නැත්නම් పూర్වස්වරය අට අතුරින් ඕනම එකක් වෙන්න පුළුවන්. මෙතන ආයන්න තිබිලා මෙතනත් ඕනම ඒ අටින් එකක් වෙන්න පුළුවන්. ඒකට ওই විදිහට ක්‍රම 64ක් වෙන්න පුළුවන්. මෙතන අයන්න මෙතනත් අයන්න. අය එතකොට අයන්න ආයන්න අයන්න යන ඔය විදිහට ඒ ඕනම විදිහකට මාරු වෙන්න පුළුවන්. ඒ නිසා ක්‍රම ඊට පස්සේ මෙතෙන්ද ආයන්න එනවා මෙතෙන්ද අයන්න. කොහොම හෝ මාරු වෙන්න පුළුවන් අර
එතකොට ක්‍රම 64ක්. එතකොට
ওই විදිහට වෙන්න පුළුවන් කියලා කතා කළා පළවෙනි සංවිද. ඊට පස්සේ දෙවෙනි ක්‍රමය ගැන අපි කතා කළේ පසුව තියෙන ස්වරය ලොප් වෙන විදිය. ඒකෙදි හැමයි පොඩි වෙනසක් ගැන කිව්වා. මුලින් තියෙන ස්වරයට අපි මුලින් අයන්නක් තියෙනවා නම් මෙතන අයන්නක් යෙදෙන්න බෑ. මෙතන පරස්වරය ඒ පසුස්වරය අයින් වෙන අවස්ථාවේදී අපි කිව්වේ අසමාන පසුස්වරයක් තමයි ලොප් වෙනවා නම් ලොප් වෙන්නේ. ඒ පිටිපස්සේ තියෙන ස්වරය ලොප් කරනවා නම් ඒ තැනකදී අයින් කරන්න පුළුවන්නේ මේ දෙක අසමාන අවස්ථාවක විතරයි. අසමානයි කියන්නේ දැන් අයන්නයි ආයන්නයි ගත්තම තේ දෙන්නත් සමානයි කියලා සලකන්නේ කියලා අපි කිව්වා. අයන්නයි ආයන්නයි දෙන්නත් සමානයි. ඊ දෙන්නත් සමානයි. ඌ කියන දෙන්නත් සමානයි. හැබැයි ඒ කියන එක ඕ යන්නට සමානත් නැහැ. ඒ කියන එක වෙන කාටවත් සමාන නැහැ. හේතුව ඒ කියන ශබ්දය අර උපදින තැන්ගෙන ගත්තම අනිත් ඒවත් එක්ක සමාන නැහැ. හැබැයි උපදින තැන් අනුව අයන්නයි ආයන්නයි දෙන්න සමානද නැද්ද? සමානයි. උගුරෙන් උපදින්නේ කියලා අපි එදා කතා කළා. කන්ට්‍රජ. එතකොට ඊයනු දෙක කොහෙන්ද උපදින්නේ විමල ජීවාත්ම? ඊ ඔතාරුජ. සල්ලිත උපදින්නේ. ඌ කියන අකුරු මං කාගෙන් හරි අහන කෙනා කියවුනේ. තවර චිත්තාත්ම උයන්න උපදින්නේ. ඈ කොහෙද කන්ටජ් වල අයන් වෙන කවර හරි ඕෂ්ටජයි. ඕෂ්ටජ කියන්නේ තොල් වලින්. දැන් අපි උපදින තැන් ගැන කතා කරලා තැන් හයක් තියෙනවා. උගුර, තල්ල, මුදුන, දත්, තොල් සහ නාසය කියලා. එතකොට මේ අකුරු අතරින් අපි අයන්න කන්ටජයි කිව්ව. එතකොට උයන්න උපදින්නේ තොල් වලින්. දැන් මේ දෙක ඈඩ් කරගත්තොත් එහෙම තොල් පෙති දෙක උයන්න කියවන්න බැ. බලන්න පුළුවන් දැන් ඕන්නේ පස්සේ ගිහිල්ලා නේද කුටියට වගේ ගිහිල්ලා බලන්න එහෙම කියවන්න බැ. පැහැදිලි නේද? එතකොට දැන් ඔය නාසිකයි කියලා අපි කියපු අකුරු දැන් මෙතන පේනවා. ඒ කොළේ පිරිස ළඟ ඇති මං හිතන්නේ ළඟට දුන්නු කොළේ නේද? ඔව්. ඒක හරි බලාගන්නේ මීට. නේද? ඒ ටික ඊළඟ දවසේ අපි අහනවා. ඒ ටික පොඩ්ඩක් මතක තියාගෙන ඉන්න. අර අකුරු උපදින තැන් ගැන කිව්වනේ. බාලවතාරේ සංඥා කාණ්ඩේ අගදිම අකවග්ගහ කණ්ඨජා ඉචවග්ගයා තාලුජා ඔය විදිහේ ඒ කියාගෙන ගියා. ඒ ටික පොඩ්ඩක් මතක තියාගන්න. ඊළඟ දවසේ අපි ටිකක් අහනවා. හරි. එතකොට ඒකෙන් ඒ කියවෙන්නේ ඒ අකුරු උපදින තැන් ටික. මේ අකුරු උපදින්නේ මෙතනින්. එතකොට ඒක අපි දැනගන්න එක වටිනවා මෙන්න මේ වගේ මේ සංදි පාඩමේදීත්. පැහැදිලිද? දැන් මේ දෙක සමාන නොවන දෙකක් කියලා කියන්නේ උපදින තැන් අසමානයි. නම් අන්න මේ දෙක අසවර්ණයි කියලා කියනවා. අයන්නයි ආයන්නයි දෙන්න ගත්තොත් අපි යුගල කර ගන්නවා. ආ දෙන්න සමාන දෙන්නේ. ඊ දෙන්න සමානයි. ඌ මේ දෙන්න සමානයි. ඒ කියන එකේනා ඒට සමාන කවුරුත් නැහැ. ඕටත් සමාන කවුරුත් නැහැ. දැන් අර ටික කියවන් ගියපුවම පැහැදිලි. ඒ ඨාන කරන අනුව ඨානය අනුව උපදින තැන අනුව මෙන්න මේ ඒ ඕ දෙන්නට වෙන කවුරුත් සමාන නැහැ. ඒ කන්ට සාදුජු. ඕ කන්ටෝට්ඨජු. ඕ කන්ට ඕෂ්ඨජයි. ඒ කියන්නේ ඒකාරය උපදින්නේ උගුරෙන් සහ තල්ලෙන්. ඕකාරය උපදින්නේ උගුරෙනුයි තොල්වලිනුයි. හැබැයි මේ දෙන්න 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 මේ තුන් දෙනා ඔන්න යුගල විදියට ඉන්නවා. එතකොට මේ දෙන්න සමානයි. ඊ දෙන්න සමානයි. ඌ දෙන්න සමානයි කියවා. ඒ නිසා මෙන්න මේ විදි ස්වර දෙකක් ළඟ තියෙද්දී සමාන ස්වර දෙකක් ළඟ ඉන්නවා නම් අයන්නයි අයන්නයි හරි අයන්නයි ආයන්නම් ආයන්නයි හරි ළඟ තියෙනවා නම් පසු ස්වරය ලොප් කරන්න බෑ. ඊයන්නයි 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 තියෙනවා නම් ඒත් බෑ.
ඔන්න ඔය විදිහටයි මේ ටික මතක තියාගන්න. එතකොට අසමාන දෙන්නේ හිටියොත් විතරයි අර පිටිපස්සේ තියෙන සොරේ ලොක් කරන්න පුළුවන්. මුල් එක ලොක් කරන්න පුළුවන් ඕනම විදිහකට තිබ්බම. කොහොම තිබ්බත් පුළුවන්. එතකොට අපි දෙවෙනියට හදපු උදාහරණේ යක්ෂදානි කියන එක.
මම
තොලෙහි කියලා කිව්වොත් ඉතින් තොලෙන් කියන්නේ උපකාරයෙන් කියන අර්ථයෙන්. තොලෙහි කියන්නේ
තොලෙහි තොලෙන්
කියන එක කොහොමද කියලා කියනවා. තොලෙහි වෝ තොලෙහි. මේක මම දැක්කේ නැහැ. මෙතන කොහොම ඕ කියවෙන්නේ? ඕෂ්ඨජ ශබ්දවලදී තොල් පෙති දෙකේ උපකාරය අවශ්‍යයි. එතකොට සමහර තැනකදී තොල් පෙති දෙක සමහර අකුරවලදී තොල් පෙති දෙක එකට හැප්පෙන්නම ඕන. තව සමහර තැනකදී තොල් පෙති දෙක හැප්පෙන්නේ නැහැ. ඒ දෙකේ යම් වෙනසක් වෙනවා. දැන් උ ඕ කියද්දී ඒ වගේදී රවුම් වෙලා තොල් පෙති දෙකේ හැඩේ වෙනස් වෙනවා. හැබැයි ප බ ම කියද්දී තොල් පෙති එකට හැප්පෙනවා. එහෙම වෙනසක් තියෙනවා. ඒක මහ ප්‍රාණ නෙවෙයි. ඒ අල්ප ප්‍රාණ මහ ප්‍රාණ වෙනස නෙවෙයි ආචුතුන් කියපු එක. ඒක සංගෘත විවෘත ભેදය. ඒක වෙන කතාවක්. ඒ ප කියන එකයි ප කියන එක තමයි මහ ප්‍රාණ. ප කියන්නේ අල්ප ප්‍රාණ, ප කිව්වොත් මහ ප්‍රාණ. ඒක විවෘතව කියන්න පුළුවන්. ප කිව්වොත් විවෘතයි, විවෘත ප කිව්වොත් විවෘත අල්ප ප්‍රාණ ශබ්දේ, පහ කිව්වොත් විවෘත මහ ප්‍රාණ ශබ්දේ. එතකොට ඒ අල්ප ප්‍රාණ මහ ප්‍රාණ ભેදිකුත් තියෙනවා. ඊට අමතරව සංගෘත විවෘත කියලා ભેදිකුත් තියෙනවා. දැන් ඔකෙදි පොඩි කතාවක් තියෙනවා. අපේ ව්‍යාකරණ පොත්වල කියවෙන ක්‍රමෙයි ඉංග්‍රීසි භාෂාවේදී ඔකට කියන ක්‍රමෙයි අතර. එතකොට විවෘත සංගෘත ભેදි ගැන අතරම ව්‍යාකරණයේදී දැන් මම ඔය කිව්වේ අපිට දැනට හුරු සාමාන්‍යයෙන් උගන්නන ඉංග්‍රීසියෙන් පාවිච්චි කරන විවෘත සංගෘත ભેදය. ඒකට ඒකට වෙනම අකුරුත් පෙන්නලා තියෙනවා. ඒ අයන් හිම වෙන් කරන්න මේ විදිහට සංගෘත, මේ විදිහට විවෘත අකුර පෙන්වන්න සංකේත දෙකක් හිම පෙන්නලා තියෙනවා. අයනු දෙකේ වෙනස දැන් සිංහලේ ආ කිව්වත් අ කිව්වත් දෙකම ලියන්නේ එක විදියට. එහෙම වෙනසක් නැහැ. ආ කියලා දැන් අපි තුමු උදාහරණයකට අමර කියලා අපි ලියනවා. අමර අමර ආ කියදි මෙතන කට ඇරිලායි කියවෙන්නේ. ආ කියන මේ අයන්න කට ඇරිලා. ම කියද්දි කට වැහිලායි කියවෙන්නේ. අමර නෙවෙයි අමර. වෙනස තේරෙන්නේ නැති මේ දෙකේ. අමර නෙවෙයි අමර. ඒතර මේක ඉංග්‍රීසියෙන් ලියද්දී නම් ඒ ඉංග්‍රීසි ක්‍රමයට ලියන්නේ මේ අයන්න විවෘතයි කියලා මේ සංකේතිකින් ලියනවා. ඊට පස්සේ අල් මයන්නට එම් අතුර අර සංගෘතයි කියලා කියන ඒ අයන්න මේ විදියට ලකුණ දාන්නේ. ර කියන්න ආර් අතුර ඒ යන්න. මේකත් එතකොට ඒ අකුරත් සංගෘතයි. අමර ඔය විදියටයි අමර කියන එක ලියන්නේ. අර උච්චාරණේ පෙන්නන ඉංග්‍රීසි පොත්වල ඩික්ෂනරි වල එහෙම දැකලා ඇති මෙන්න මේ විදියට දාලා තියෙනවා. මේ ලියලා තියෙන්නේ අමර කියලා ඉංග්‍රීසියෙන්. ඕක ඉංග්‍රීසි නෙවෙයි, ඒවට කියන්නේ ෆොනටික් සිම්බල් කියලා නේද? ඒ වෙනම උච්චාරණය ගැන කියවෙන කටාවක් ඒවත් දැනගෙන ඉන්න එක වටිනවා. එතකොට ඒක අපිට මේ ටිකක් සම්බන්ධ නිසා මේක කිව්වේ. කොහොම ලියන්නේ? හැබැයි සිංහලේ මේ වෙනස නැහැ. සිංහලේදී අපි ඔය අයනු දෙකටම එක විදියට ලියන. ඉංග්‍රීසියෙත් එහෙම වෙනසක් නැහැ. මේ ෆොනටික් සිම්බල් කියන එකෙන් වෙනම තියෙනවා මිසක සිංහල භාෂාව මේ ඉංග්‍රීසි භාෂාවෙත් ඒ අකුරු දෙකක් වෙනම නැහැ. ওই දෙක වෙනම පෙන්නන්ද. හොඳ වෙලාවට අපිට හැබැයි අපේ කර්ම වාක්‍ය වලට එහෙම ඕකේ බලපෑමක් ගැන කියන්නේ නැහැ. ඕක නිසා බලපෑමක් වෙන්නේ නැහැ. කර්ම වාක්‍ය අ කියන්න ඕන තැන අ කිව්වා කියලා කර්ම වාක්‍ය වෙනසක් වෙන්නේ නැහැ. අපේ පාලි ව්‍යාකරණ පොත්වලත් ওই ගැන ලොකු විස්තරයක් නැහැ. ওই දෙක කොහොමද කොයි කොයි තැන්වලදීද සංගృత වෙන්නේ, කොයි කොයි තැන්වලදීද විවෘත වෙන්නේ කියන එක ලොකු විස්තරයක් නැහැ. පොඩි සඳහනක් තියෙනවා. ඒ තියෙන්නේ රූපසිද්ධි කියන පොතේ විතරයි. අනිත් බාලාවතාර, කච්චායන ඒ වගේ පොත්වලත් ඒ ගැන ලොකු විස්තරයක් කියලා නැහැ. ඒ නිසා දැනටත් අපි ටිකක් ඒ ගැන තොරතුරු හොයනවා. ඉතාව වැඩි විස්තර ඉතරහට කියන්න. ඒකට දැනට මතක තියාගන්න සිංහල ව්‍යාකරණයේ හැටියට ඒ සංගృతව විවෘතව යෙදෙන තැන් කීපයක් ගැන කියලා තියෙනවා. අපි දැනට පාලි වුණත් උච්චාරණය කරන්නේ ඒ හුරුවට, ඒ රටාවට. ඒකෙදි ඒ කියන රටාවල් කීපයක් තියෙනවා. ඒ තැන් කීපයක් විතරක් සම් දැනුමට මතක් කරන්න. ඒකට හල් මුලින්ම මේ වචනයක පටන් ගන්න තැන තියෙන අයන්න. වචනයක ව්‍යංජනයක් එක්ක නැතුව පටන් ගන්න අයන්නක් තියෙනම් ඒක අපි කියන්නේ විවෘතවයි. මේ අයන්න විවෘතවයි. අමර කියන තැන වගේ. මේක මේ විදිහට කියන්නේ කට ඇරලා. ඒකට සිංහලෙන් කියන්නේ මේ සිංහලෙන් නෙමෙයි, අතරම මේ ඉංග්‍රීසි ක්‍රමයට මේකට කියන්නේ විවෘත අයන්න කියලා. හේතුව තමයි කට ඇරෙන නිසා. මේ ඒ නිසා. හැබැයි ඇත්ත කතාව මේ ව්‍යාකරණ පොත්වලදී මේකට තමයි කියන්නේ සංගෘතය යන්න කියලා. දැන් හරිම පැටලිලා කේක. හේතුව කියනවා. ඇත්තටම මේ ව්‍යාකරණ පොත්වලදී සිංහල ව්‍යාකරණ පොත්වල ඒ තැන්වලදී මේකට කියන සාධාරණ හේතුවක් තියෙනවා. මේකට සංගෘත කියන්නේ ඒ කණ්ඨය. එහෙම නැත්නම් මේ අපුර උපදින තාන සහ කරන උපදින තැන. දැන් අපි කියවනේ දිව වදිනවයි තල්ලි කියලා. එතකොට ඒ ඨාණය කියලා කියන්නේ උපදින තැනට, තල්ලට. එතකොට ඒකට උපකාර වෙන දේ තමයි කරණය කියලා කියන්නේ. යකුරු උපදවන්න දැන් චා කියද්දි දිව මේ විදිහට තල්ලි හොම වෙදිලා තමයි ච ශබ්දේ උපදින්නේ. චා චා ඔය විදිහට වදිනවා. එතකොට මේ තල්ලට අපි කියනවා ඨාණය කියලා. ඒ නිසානේ අපි තාලුජ කියලා කිව්වේ. තල්ලෙන් උපදින අකුරු. ඒකට උපකාරක වුණ දේ තමයි කරණය. ඒ දිවේ මැද, දිවේ මැද හරිය තමයි තල්ලි වදින්නේ. එතකොට අන්න ඒ ඨාන කරන දෙක මේ දෙකේ ලං වෙනවා. ලං වෙලාම ගෑවෙනවා. එතකොට මේ කණ්ඨජ අකුරු වල මේ අයන්න කියද්දි මේ අ කියලා කට ඇරලා කියද්දි මේ ඨාන කරන දෙක ඇකිලෙනවා, ලං වෙනවා. ඒ නිසා අපි ඒකට කියනවා සංගෘතයි කියලා. අ කියලා කට ඇරලා කියද්දි අපි මේකට විවෘත මුඛ අයන්න කියලා සමහර ව්‍යාකරණ සිංහල ව්‍යාකරණ පොත්වල මම දැකලා තියෙනවා. මේකට කියනවා විවෘත මුඛ අයන්න, විවෘත මුඛ කියන්නේ කට ඇරෙන නිසා. ඒ අර්ථයෙන් කිව්වොත් හරි. ඒකටම කියන තව සමාන නමක් සංගృత අයන්න. තේරුණේ නේද? ඒතර මෙතන සංගృతයි කිව්වේ කට වැහෙන නිසා එහෙම නෙවෙයි. විවෘත මුඛ ඒකට සමානයි සංගృత. සංගృతයි කිව්වේ ඨාන කරන දෙක ඇකිලෙන නිසා. ඒවත් ඉතින් නිකන් මතක තියාගන්න. ඒ වගේම දැන් අපි වචනයක් කියනවා කරමින් කියලා. කරමින්. කරමින්. වැඩක් කරමින් ඉන්නවා කියලා. අපි ඔක් කරමින් කියලා කියන්නේ නැහැ. කරමින් කියලා කියන්නේ කර කර මිසක් කර කර කියලා කියන්නේ නැහැ. වැඩක් කර කර හිටියා කියලා කියවන්නේ. දැන් ඔය වගේ පැටලෙලි වෙන්න පුළුවන් විදේශීය කෙනෙක් සිංහල ඉගෙන ගත්තොත්. දැන් මේකෙදි මේ කරමින් කියන එකේදී විශේෂ කතාවක් කියනවා. මේ වචනයක පටන් ගන්න තැන තියෙන අයන්න විවෘත වුණාට මේ කර ධාතුවේ තියෙන කර ධාතුවෙන් විතරයි කර ධාතුවෙන් හැදෙන වචනවල මේ මුලින් යෙදෙන එකත් සංගృత වෙන්න ඕන. එතකොට මේ සංගృత කියන එකට අපි මේ කිව්වේ මේ ක්‍රමයට නෙවෙයි සංගృత. මේ කියන්නේ මේකට කියන්නේ සංගృత මුඛ. සංගృత මුඛ අයන්න. එහෙම නැත්නම් මේ ක්‍රමයේ හැටියට විවෘතයි. මේ සංගృత මුඛ කියන එකේ තේරුම කට වැහිලයි කියවෙන්නේ. අ අ අ. හැබැයි අ කියද්දි මෙතන ඨාන කරන දෙක ඇරෙනවා විවෘත වෙනවා. ඒ නිසා ඒකට කියනවා විවෘතයි කියලා. ඒතර මේ මේක මේ කිව්වේ ඉංග්‍රීසි ක්‍රමයට. මේ ඉංග්‍රීසි ක්‍රමයට තමයි මේකට විවෘතයි සංවෘතයි කතාව කියන්නේ. මේ අපේ සිංහල සහ පාලි ක්‍රමයට. සිංහල පාලි ක්‍රමයට මේවට කියන්නේ මේ විදිහට. ඒතර මේ දෙක වෙනසක් මතක තියාගෙන තියාගන්න. අපි ඒව ගැන වැඩි විස්තර පස්සේ කතා කරමු නැත්නම් අද අයන්නේ එහාට යන්න බැරි වෙනවා නේද? මේක හොඳ වෙලාවට අපිට දැන් උපතින් හුරු නිසා දැන් කරමින් කියලා කියන්නේ නැහැ. ඔක දැක්කම කරමින් කියලා කියනවා. දැන් ওই වගේ පැටලී දැන් අපිට තේරෙන්නේ නැහනේ ওই වගේ ප්‍රශ්න තියෙනවායි කියලා. දැන් විදේශීය කෙනෙක් අපෙන් ඇහුවොත් තමයි තේරෙන්නේ ඇත්තටම. නම් මෙහෙමත් ප්‍රශ්නයක් තියෙනවානේ අපි හිතුවේ නැහනේ ඔච්චර කාලයක් කියලා. දැන් ඒ වගේ වුණාට ඒ වගේ රීති ටිකක් තියෙනවා. දැන් බැඳි අකුරකට කලින් තියෙන අයන්න හඬවන්නේ කට ඇරලා මේ ක්‍රමයට බැඳි අකුරකට කලින්. දැන් ඉතලා බලන්නකෝ අක්කා. ඒක නම් කොහොමත් අපි මුලම අකුරනේ මතක් කරනවා. ඒක මතක් කරනවා කියලා අපි කියන්නේ මතක් කරනවා. තයන්න කට ඇරලායි කියන්නේ මතක් කරනවා. ඒ පිටිපස්සෙන් හල් කයන්නක් තියෙන නිසා මතක් කරනවා. ඒක මතක් කරනවා කියලා කියන්නේ. පැහැදිලි නේද? අන්න ඒ වගේ බැඳි අකුරකට කලින් තියෙනවා නම්, එහෙම නැත්නම් බිඳුවකට කලින් තියෙනවා නම්, බිඳුවකට කලින් තියෙන අයන්න ඒකත් කට ඇරලා කියන්නේ. මේ ක්‍රමයට. නේද? කං. ඒක කං නෙවෙයි. නේද? කං. අන්න ඒ වගේ. හරි. ඊපස්සේ තවත් අවස්ථා කීපයක් ගැන කියවෙනවා. එතකොට හයන්නේ දෙපැත්තෙන්ම තියෙන හයන්නක් අපි තියෙනවා නම් ඒක දෙපැත්තෙන්ම තියෙන අයනු අල් හයන්නක් තියෙනවා නම් ඊට මෙතනින් අයන්නක් තිබුණත් මෙතනින් තිබුණත් ඒ දෙකම කියන්නේ විවෘතවයි මේ ක්‍රමයට. අපි අහක දානවා. ඒක අහක දානවා නෙවෙයි අහක දානවා. අනෝ ඒ වගේ. දැන් මේ දෙකම එතකොට විවෘත කට ඇරලයි කියන්නේ. ඒ හයන්නේ බැඳිලා තියන අයන්නයි ඊට කලින් අයන්න තිබුණොත් ඒකයි. ඒතර ඔය වගේ රීති ටිකක් තියෙනවා සිංහල භාෂාවේ කතාමි. එතකොට මේ කාරණා පාලි භාෂාවත් ඇතුරු කරගෙනයි මෙහෙම හැදුනා කියන එක පේන්නේ. ඒ නිසා අපි දැනට උච්චාරණය කරන බොහෝ තැනක් ඉදින් මේ ක්‍රමයට තමයි අපි පාලි භාෂාවත් උච්චාරණය කරන්නේ. ඒ නිසා අපිට ඒක එච්චර ලොකු බලපෑමක් නැහැ කර්ම වාක්‍ය වලට. ඒ නිසා දැනට අපි කියාගෙන යන විදියට කිව්වට වරදක් නැහැ. හැබැයි ටිකක් දැනගෙන ඉන්න ඕන මේ වගේ රීති ටිකකුත් තියෙනවායි කියන එක. ඒ නිසා දැන් නක්කමති කියලා කියන්නේ යස්ස නක්කමති නෙවෙයි. ඒක කියවෙනවා යස්ස නක්කමති. ඇයි අර බැඳි අකුරක් නෙ පිටිපස්සෙන් තියෙන ඒ නිසා තින්නක්කමති කියුවාද ඒක වැරදි කියලා කෙනෙකුට කියන්න බෑ. ඇයි මේ ભેදය බලපාන්න නැති නිසා කර්ම වාක්‍යයක වෙනසකට. හැබැයි ඒ වුණාට නිවැරදි උච්චාරණය අපි දැනගෙන ඉන්න ඕන. පොත්පත්වල කියලා තියෙනවා හරි උච්චාරණය ගුරුවරු ඇසුරේ දැනගෙන කර්ම වාක්‍ය කියන්න කියන එක. හරි එහෙනම් ඇති මේ කතාව. ඊට පස්සේ දැන් අපි කතා කරගෙන ගියේ හරස්වරේ ලොක් කරන විදිය ගැන. එතකොට ඒකෙදි කතා කළා පසුස්වරය ලොක් කර අයින් කරද්දී ලොක් කරද්දී ඒ සූත්‍රය හැම තැනදිම අනිවාර්යයෙන්ම යෙදෙනවා නෙවෙයි. ඒ කියන්නේ වෙනස් විදිහේ ස්වර දෙකක් ළඟ තිබුණායිම කියලා අනිවාර්යයෙන්ම මේ සූත්‍රය යෙදෙනවා නෙවෙයි. අපි යස්ස දානි කියන එකම ගමුකෝ. යස්ස ඉදානි මෙතනක් කියන්නක් තියෙනවා. ඒ වගේම අර උඩ කියපු ඒ වගේ චක්කු ඉන්ද්‍රියම් සද්ධා ඉන්ද්‍රියම් ඒ කියන තැන්වලත් මේ කියපු රීතිය තියෙනවා. මුලයි ඒ කියන්නේ ඒ තියෙන අකුරු දෙක සමාන නැහැ. බලන්නකෝ ඒ උනාට ස සද්ධින්ද්‍රියං කියන වචනේදී කවදාවත් සද්ධාන්ද්‍රියං කියලා පදයක් හැදින්නේ නැහැ. සද්ධාන්ද්‍රියං කියලා හදන්න පුළුවන් පදයක් බුද්ධ දේශනාවේ යෙදිලා නැහැ. වැදගත් නේද? ඒ නිසා අපි කියනවා මේ වාපරෝ අසරූපා කියන සූත්‍රය හැම තැනදිම යෙදෙන්නේ නැහැ. යෙදෙන තැන් ටිකක් තියෙනවා. ඒක ගැනත් වෙනම රූප සිද්ධි කියන ව්‍යාකරණ පොතේදී ලොකු විස්තරයක් එනවා. අපි ඒවා පස්සේ දැනගමු. මේ නිශ්චිත තැන් ටිකක් තියෙනවා. මේ තැන්වලදී විතරයි මේ සූත්‍රය යෙදෙන්නේ. ඒ නිසා ඉතින් එහෙම පැහැදිලිව කියලා තියෙනවා මේ තැන්වලදී විතරයි මේ පරස්වරය ලොප් වෙන්නේ කියන එක. අපි ඒ ගැන වැඩි විස්තරයක් දැන් කියන්න බලාපොරොත්තු අදහසක් නැහැ. මොකද පස්සේ කාලෙක මේ තත්ත්ව දීපිකාව අපි දෙන අදහසක් තියෙනවා. ඒ දුන්නම බලාගමු නේද? නැත්නම් ඒ ගොඩාක් විස්තර කියන ගියොත් සමහරට අපහසු නිසා. ඒකේ ගාථාවකින්ම කියලා තියෙනවා අවන්නතෝ සරෝදානි තිවේවාදී තිවේවාදීන් විනාපරෝ. ওই විදිහේ ගාථාවකින් කියනවා මේ අවර්ණයෙන් පස්සේ අයන්නක් මුලාකුර විදියට තිබිලා අවන්නතෝ අයන්න ඉවර වෙන පදයක්, ඒ කියන්නේ පූර්වස්වරයේ විදියට අයන්න තිබිලා පිටිපස්සෙන් තියෙන්න පුළුවන් කියලා අපි කියුවානේ. වෙනස් වෙන විදිය අනිත් ස්වර ඕන එකක් ඕනනම් තියෙන්න පුළුවන්. ඊ උ ඒ ඕ කියන ඕන එකක් තියෙන්න පුළුවන් නේ. ඒකට ඒව අසමානයි නේ. හැබැයි ඒ වුණාට ඒ හැම එකක්ම බුද්ධ දේශනාවේ යෙදිලා නැහැ ඒ විදිහේ පද. යෙදිලා තියෙන්නේ මෙතන අයන්න හරි ආයන්න හරි තියෙන අවස්ථාවක ඉදානි ඉති ඉව ඒව. ඉදානි ඉති ඉව ඒව. ඉදානි ඉති ඉව ඒව. මෙන්න මේ කියන පද හතර විතරයි යෙදෙන්නේ බුද්ධ දේශනාවේ. මුලින් අයන්නක් හරි ආයන්නක් හරි පූර්වස්වරයේ විදියට යෙදিলা. පරස්වරය ඒ වෙනස් වෙන විදියට යෙදෙන්නේ මෙන්න මේ පද හතර විතරයි. වෙන පදත් එක නැත්තම් මෙතන උයන්නක් ඇවිල්ලා උදේ ඉති හරි මොනාරි ඒ වගේ වචන එන්න පුළුවන් නේ. අයන්නයි ආයන්නයි තියද්දී උයන්නත් ඒ වෙනස් පදයක් වෙනස් ස්වරයක් නේ, අසමාන ස්වරයක් නේ. හැබැයි උයන්නේ යෙදෙන පද බුද්ධ දේශනාවේ මේ රීතියෙන් ලොප් වෙලා හැදිලම නැහැ. වාපරෝ වසරූපා කියන සූත්‍රයත් එක්ක ඒ වගේ පද යෙදිලම නැහැ. ඔන්න ඔය විදිහේ කතා ටිකක් ඉස්සරහට කියනවා. කියපුව එක පැහැදිලිද? ද අපැහැදිලිද? වචන ඇත්තෙම නැහැ. ඔව්. යන්නයි ඒ යන්නයි යෙදිලා තියෙනවා. හැබැයි මේ කියන්නේ අයන්නයි ආයන්නයි මුලින් තියෙන අවස්ථාවල විතරයි ඈ. තව මෙතන ඊ anu ඊ anu අනිත් ඒවා තිබිලා මීට වෙනස් විදිහේ පද හැදෙනවා. එහෙම වෙන්න පුළුවන්. එහෙම තැන තියෙන්න පුළුවන්. හරි නේද? ඔන්න ඔය වගේ රීති ටිකක් ගැන කියවෙනවා. ඒවා අපි ඒවත් දැම්ම කියවෙන එක හොඳයිද කොහොමද අදහස ගන්න ගන්නවා කියන්නේ. ඊළඟට කියන කතාව තමයි ඊට පස්සේ ප්‍රමේ අයන්නයි ආයන්නයි කියන්නේ ඔය කිව්වේ. ඊට පස්සේ තවත් තියෙනවානේ ඉතිරි ස්වර ටික. පිටුපසින් මුලින් ඊට පස්සේ තියෙන්න පුළුවන් ඉ දෙන්න උ දෙන්න ඒ ඕ. මෙන්න මෙහෙම තියෙන අවස්ථාවක පිටිපස්සෙන් දීර්ඝ පදයක් විදියට එන්න පුළුවන්. දීර්ඝ ස්වරයක් විදියට එන්න පුළුවන්. කෙටි ඒවා ඕන එකක් එන්න පුළුවන්. කෙටි ඒවා අනිත් මාරු වෙවි සුදුසු විදියට ගැලපෙන ඒවා එන්න පුළුවන් කෙටි අපුරු. හැබැයි දීර්ඝ ස්වරයක් පිටුපසින් තිබිලා ලොප් වෙන අවස්ථා තියෙන්නේ දෙකයි. ආසීවාදි විවජ්ජිතෝ ආසි ඒව. ආසි කියන පදයේ තියෙන දීර්ඝ ආයන්නයි ඒව කියන පදයේ තියෙන දීර්ඝ ඒ යන්නයි ලොප් වෙන්න පුළුවන්. මේ ආ දෙන්න හැර අනිත් ස්වරයක් මුලින් තියෙද්දි මෙන්න මේ කියන දීර්ඝ දෙක. තවත් හැබැයි කෙටි ඒවට සීමාවක් කියලා නැහැ මේවයින් පස්සේ. මේවයින් පස්සේ දීර්ඝ දැන් මේ දෙකම දීර්ඝයිනේ. මේ දෙකයි ඊට අමතරව තව කෙටි ඒවා ඕන තරම් යෙදෙන්න පුළුවන්. කෙටි ස්වරයකින් පටන් ගන්න වචන. ධන කෙටි ස්වරයකින් පටන් ගන්න වචන. ඔය විදිහටයි යෙදෙන්නේ කියලා කියනවා. ඒකට දීර්ඝ ස්වරයකින් පටන් ගන්න ඒවා මේ වචන දෙක විතරයි මේ සූත්‍රයේ යටතේ යෙදෙන්නේ. ඒ ටික ටිකක් මෙහෙම කිව්වට අපහැදිලිද දන්නේ? අපහැදිලිද? උදාහරණයකින් අපි කිව්වොත්
අකතන්නේ
අපි. ඔව්. ඒක ආති. ඔව්. ආයන්න කියන්නේ
වඩන්නේ ආති.
ඔව්. ආති. වදන්නු ආති වෙන්න පුළුවන්. එතකොට වදන්නු ආති. එතකොට ඒ තැනක වදන්නුසි කියලා පදයක් හදින්න පුළුවන්. බලන්න ඕන බුද්ධ දේශනාවේ තියෙන පද ටික. මෙතන කෙටි ස්වරයක්ද? එහෙමයි. ඉතින් මෙතන යන්නයි ඊයන්නයි කියන තැනකට මෙතෙන්ට ආයන්නක් එන්න පුළුවන්. එතකොට කෙටි ස්වරයක්නේ ආයන්න කියන්නේ. මෙතන යන්නයි හරි යන්න හෝ ඊයන්න තියෙන්න පුළුවන්. තිබිලා මෙතන ආයන්න තියෙන්න පුළුවන් උයන්න තියෙන්න පුළුවන්. ඇයි? යන්න එන්න බැ. සමානයිනේ. අසමාන වෙන්නත් ඕන. කෙටි ස්වරයක් වෙන්නත් ඕන. අසමාන වෙන්න නම් ඉතින් ඊ දෙන්න හැර ඉතිරි එකක් වෙන්න ඕන. කෙටි අකුරක් වෙන්න ආයන්න හරි උයන්න හරි වෙන්න. එතකොට මෙතන ඌ දෙන්නගෙන් එක්කෙනෙක් ඉන්නවා නම් අපි හිතමු මෙතන උයන්න තියෙනවායි කියලා. ඊට පස්සේ මෙතන තියෙන්න පුළුවන් කෙටි එකක් විදියට ආයන්න යන්න. අන්න ඒ විදියට. පැහැදිලිද කියපු එක? මොකුත් තේරුණේ නැද්ද? චුට්ටක් හරි තේරුණාද මොනවා හරි? අපි උදාහරණ පද ටිකක් ඉක්මනට බලන් ගියොත් ඔකට අදාළව නේද? ඔව් මෙතනත් උදාහරණ තියෙනවා. ඊට අමතරව භාෂාවතරණයේ දෙවෙනි පොතේ ඒත් එක්කම ඒ කොටසත් ආපහු බලන එක හොඳයි. ඊට අදාළව ඔක්කොම අපි කියන්න යන්නේ නැහැ.
ඒ
එකක් එන්න බෑ. ඒ දෙක සමානයිනේ.
මේක ඒකෝට ආසී විතරම යන අන්තිමේට තිබුණා. ආසී විතරම පරිදි තමයි
ඕන. ඔය දීර්ඝ අකුරු විදියට එන්න පුළන්නේ මේ දෙක විතරයි. මෙතන ඒ යන්නක් තිබුණොත් ඒ වෙන්නත් බැහැනේ.
ඒ යන්නක් ඉන්න අන්තිමුණොත් කොහොමත්
ආසී විතරයි එන්න පුළුවන්. දීර්ඝ එකක් විදියට. කෙටි ඒවා ඉතින් වෙන ඒවා එන්න පුළුවන්.
ආසී
අසමාන ස්වරයක් වෙන්නත් ඕන. ඉතින් මේ දීර්ඝ ඒවා නම් මේ දෙකෙන් එකක් වෙන්න ඕන. කෙටි ඒවා නම් ඉතින් වෙන ඒවා වෙන්න පුළුවන්. ඒකයි කතාව. අපහැදිලිද? තව ඇති වෙනන්නේ. හරි ඊළඟ සූත්‍රයට. යන්නේ යෙදෙන වචන නෙවෙයි. මේක ඒ යන්නක් නෙවෙයි
තියෙන්නේ.
ඔව් මේ කිව්වේ අයන්න හෝ ආයන්නෙන් අවසන් වෙන වචනයක් මුලින් තිබිලා. පසුව තියෙන ඒවා තියෙන්න පුළුවන් මෙන්න මේ හතර විතරයි පරස්පර ලෝපේට අදාළව. පරස්පර ලෝපය වෙන්නේ මේ ටිකෙන් විතරයි කියන එකයි කතාව. ඔව් උයන්න යෙදෙන්නේ නැහැ. ඕ යන්නත් නැහැ. ඔව්. ඊ යන්නත් නැහැනේ. ඊ යන්න උ දෙන්න ඕ යන්න ඒවා මෙතන යෙදෙන්නෙම නැහැ. අයන්නෙන් හෝ ආයන්නෙන් අවසන් වෙන වචනයක් එක්ක. මේ වාපරවස රූපා සූත්‍රයේ යටතේ. ඒ සංදිය වෙද්දී. කියන්නේ පසු එක ලොප් වෙන තැන්ගෙනයි මේ කියන්නේ. එතකොට දැන් උදාහරණයක් ගත්තොත් යස්ස ඉදානි කියන තැන්වල යස්ස දානි කියන තැන්වල අයන්නක් තිබුණා. මෙතන ඉදානි කියන වචන වලින් එකක් තියෙනවා. යස්ස ඉදානි. දැන් අයන්නක් තිබුණොත් අයන්නක් හරි ආයන්නකින් හරි යස්ස කියති ඉවර වෙන්නේ අයන්නකින්නේ. එතකොට ඉදානි මේ කියන ටිකෙන් එකක් නෙවෙන්න ඕන පිටිපස්සේ අන්න ඉදානි කියන එකෙන් එකක් ඇවිල්ලා තියෙනවා. තව උදාහරණ කීපයක් නිකන් අපි බලන් යමු. දීලා තියෙනවා නේද? එතකොට සංඥා ඉති කියලා තියෙනවා. සංඥා ඉති. තව උදාහරණයක් සංඥාති කියලා පදේ හැදෙන්නේ. සංඥා කියදී ඔන්න ඉවර වෙලා තියෙන්නේ ආයන්නකින්. සංඥා ආයන්නකින්. මේ හතරෙන් එකක් තමයි එන්න ඕනේ ඊළඟට. ඉති. මේ තියෙන්නේ ඉති. ඔව් ඡායා ඉව ඡායා කියදී ආයන්නකින් ඉවර වෙලා තියෙන්නේ. මේ හතරෙන් එකක් වෙන්න ඕනේ. මම දැන් ආයන්නෙන් හරි ඉවර වෙලා තියෙනවා. මේ හතරෙන් තමයි ඊළඟ එක පටන් ගන්න ඕන. අන්න ඉව කියන පදේ තියෙනවා. ඊට පස්සේ ඔ කතා ඒව කා කුමන කතාවක්ද කියලා කියන්නේ කතාව කා කියන එකේ තේරුම කවර කතාවක්ද කියන එක. එතකොට කතා ඒව කියලායි තියෙන්නේ. කතා ඒව කා කියන එක කතාව කා කියලා හැදෙන්නේ. කතා ඒව කතා කියද්දි ආයන්නෙන් ඉවරලා තියෙන්නේ. එතකොට පටන් ගන්න එක මේ හතර එකක් වෙන්න ඕන. ඒව අන්න කතා ඒව ඒ යන ලොක් කරලා. එතකොට කතේ කතාව කියලා පදේ හදනවා. ආපහු දැන් තමයි මේ ටික තමයි අපිට මේ පොතේ කියලා තියෙන්නේ. ඊට පස්සේ මේ වගේ යෙදෙන තැන් ටිකක් අපි බලමු. මොග්ගල්ලානෝ ආසි කියලා තියෙනවා. මොග්ගල්ලානෝ ආසි. එතකොට මොග්ගල්ලානෝති කියලා පදේ හැදිලා තියෙනවා. අන්න මොග්ගල්ලානෝ කියද්දි ඉවර වෙලා තියෙන්නේ ඕ යන්නේ. ආති කියන එක අන්න දීර්ඝයි ආයන්නකින් පටන් ගන්න තියෙන දීර්ඝ ආයන්නකින්. පාතෝ ඒව පාතෝ කියලා වචනයක් හදෙනවා. පාතෝ කියද්දී ඒත් ඕ යන්නේ ඉවර වෙලා තියෙන්නේ. එහෙමනම් ඒව කියන මේ අන්න දීර්ඝ ඒ යන්න කැවිලා තියෙනවා. දේවතානු අසි කියලා තියෙනවා. ඒක දේවතානුසි දේවතානු අසි. ඒකට දේවතාවෙක්ද කියන එකයි ප්‍රශ්නේ. අහන්නේ දේවතාවෙක්ද කියලා. දේවතානු කියද්දී උයන්ෙන් ඉවර වෙලා තියෙන්නේ. එහෙමනම් එක්කෝ මේ දීර්ඝ දෙකෙන් එකක් වෙන්න ඕන නැත්නම් කෙටි අකුරක් වෙන්න ඕන. දැන් අසි කියලා තියෙන්නේ. අන්න කෙටි අකුරක්. අයන්නක්. පැහැදිලිද? අසි අයන්නක්. මෙතන උයන්න, මෙතන අයන්නක්. වන්දේ අහං. වන්දේ කියද්දි ඒ යන්නක්. අහං කියද්දි අයන්න කෙටි අකුරක්. පැහැදිලිද? මේ දීර්ඝ මේ දෙකක් නෙවෙයි. ඕක. ආබාධිකෝ අහං ආබාධිකෝ හං කියලා. එතකොට මම ආබාධිකයෙක් වෙමි. එහෙම නැත්නම් ආබාධිත වෙමි කියන එකයි. වන්දේ හං කියන එකේ තේරුම වන්දේ අහං මම. දැන් වන්දේ කියන වචනේ හැදුනේ කොහොමද? වන්දේ කියන එකේ තේරුම කොහොමද? වන්දේ කියද්දි සත්තු ඒක වචන කිතක පද වන්දේ කියන ක්‍රියාපදයක් නිතර කියවෙනව නේද? ඔය ගාථාවෙන් එහෙම වන්දේහං කියලා එහෙම ගොඩක් කියවෙනවා. දර කොහොමද වන්දේ පදේ හැදුනේ? ගෞතම වංශ අස්ම අර කියන්නේ නේද වන්දේ 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 කියලා. එතකොට ඒක ප්‍රථම පුරුෂ ඒක වචනනේ. එයහට ඒ ආදේශයේ ප්‍රථම පුරුෂ ඒක වචනයි සත්වමී. එතකොට අහං වෙන්න බෑනේ සෝ වෙන්න ඕන. සෝ වන්දේ. ඒකත් හරි. මෙතන දැන් අහං පදෙත් එක වන්දේ වෙන්න. කවුරු හරි එක්කෙනෙක් හරි එක්කෙනෙකුට හමුද? ධාතු මේකක් නෙවෙයි එතන. දැන් අපි කියාගෙන ගියා දැන් කලින් හිටපු අයට මතක් වෙන්න ඕන විමල ජීවයස්ම ඔව්
වන්දිමි
වන්දිමි තමයි දොරෝග වර්තමාන කාලයි වර්තමාන කාලයේ පද හැදෙද්දි ක්‍රියාපද හැදෙද්දි මතක ඇති ටී අන්ති සීත මීම කියලා එකතු වෙනවා එතකොට කොහොමද වන්දාමි වන්දාම කියලා හැදෙන්නේ ඊට පස්සේ ඒකේ අත්තනම පද හැදෙනවා තේ අන්තේ සේ ඌහි ඒ උම්හි ඒ ඒ කියලා කොටසක් එතන එකතු වෙන්නේ පැහැදිලිද වන්ද ඒ වන්දි ඒ විදිහට හැදෙන එකක් ඈ එතකොට වන්දි අහං කියද්දි මම වඳිමි කියන එකයි එතකොට ඒ යන්නක් මෙතන වන්දි අහං කියලා කෙටි අකුරක් හරි සෝ අහං කියන තැන ඕ යන්න අයන්නක් අහං කෙටි අකුරක් එතකොට මේ වගේ පද ගොඩක් බුද්ධ දේශනාවේ තියෙනවා ඒ තියෙන හැම එකක්ම මෙන්න මේ ක්‍රමයට තමයි එතකොට හැදෙන්නේ කියලා මතක තියාගන්න මේ ක්‍රම කීපයටයි එතකොට මතක තියාගන්න තියෙන්නේ මේ සූත්‍රයේ හැම තැනම යෙදෙන්නේ මෙන්න මේ වගේ නිශ්චිත තැන් ටිකක් තියෙනවා යෙදෙන වාපරවස රූප එහෙම නැත්නම් පිටිපස්සෙන් තියෙන ස්වරේ ලොප් කරන්න අයින් කරන්න පුළුවන්නේ මෙන්න මේ වගේ නිශ්චිත තැන් ටිකකදී විතරයි අනිත් තැන්වලදී මේ රීතිය යෙදෙන්නේ නැහැ පිටිපස්සෙන් තියෙන එක ලොප් කරන්න අනිත් තැන්වලදී යෙදෙන්නේ නැහැ පැහැදිලිනේ තව මොනවා හෝ ගැටලුවක් තියෙනම් ඉක්මනට අහන්න බලන්න විනාඩියක් දෙනවා පෙන්නනවානේ හැම පොතේම නම් පෙන්නනේ දැන් බාලාවකාරිය අපිට පෙන්නුවේ නැහැ නේද ඒ වුණාට තව එතනින් එහාට තියෙන රූපසිද්ධි පොතේදී රූපසිද්ධියේදී බොහෝ තැනක කියනවා මේ විදිහට නිශ්චිත තැන්වල තමයි මේ සූත්‍රය යෙදෙන්නේ එහෙම නිශ්චිතව කියන්න පුළුවන් තැන්වල සමහර ඒවා වගේ එහෙම නිශ්චිතව කියන්න බෑ පැතිරිලා හැම තැනකම යෙදিলা තියෙනම් එහෙම කියන්න බෑනේ නිශ්චිතව කියන්න පුළුවන් තැන්වලදී කියනවා මේ තැන්වලදී නිශ්චිතව යෙදෙනවා මේ තැන්වල විතරයි මේක යෙදෙන්නේ. ඔතන හිතලා බලන්න නේද එහෙම කියන්න පුළුවන් වෙන්න කොහොම නුවණක් තියෙන්න ඕනද නේද? මේ තැන්වල විතරයි යෙදෙන්නේ කියන්න. ඒතර මේ මුළු ත්‍රිපිටකයේ තියෙන මේ සංදිපද ඔක්කොම දැකලා තියෙන්න ඕන. කියන්නේ සංදිපද ඒවන්නසලා ඔක්කොම පොත් තියාගෙන හදලා නෙවෙයි. ඒ කාලේ ඉතින් පුස්කොළ තිබුණු කාලේනේ ඉතින් මේ එහෙම ලියලා බලන්න බෑ. ඉතින් අර ඒක තමයි නුවණ කියන්නේ. ඉතින් අර කොයි වගේ දෙයක් නම් විශේෂ වෙන්නේ මේ පොත්පත් වල කියන්නේ පටිසම්භිදාලාභී උතුමෙකුට විතරයි කියලා. ඒක නිසා ඉතින් මේ පටිසම්භිදාලාභී ගුරුවරයෙකුගේ ඇසුර එක්ක ලැබිලා තියෙන්න ඕන. ඒ වගේ ඉතින් මේ විශේෂ හැකියාවක් තිබුණු ස්වාමීන් වහන්සේලා තමයි ඉතින් මේ වගේ න්‍යායන් හදලා පෙන්නලා තියෙන්නේ. ඉතින් අපි ඉඳලා බලන්න අපිට පුළුවන් මේ වගේ එකක් එහෙම කියන්න. මේ තැන්වල විතරයි සිංහල භාෂාව නිකන් හිතලා බලන්නකෝ. සිංහල භාෂාවේ මේ පද ටිකේ විතරයි මේ රීතියේ යෙදෙන්නේ කියලා කියන්න පුළුවන්. නේද? එහෙම කියන්න බෑ. ඒක නිසා ඉතින් අර ඒක ලේසි හැකියාවක් නෙවෙයි. ඒ පටිසම්භිදා ඥාන කියලා කියන්නේ ඒකයි ඉතින් අර හැම කාලෙම මේ වගේ උතුම පහළ වෙන්නේත් නැත්තිත් ඒකනේ. ඒ ලේසි තත්වයන් නෙවෙයි පටිසම්භිදා ඥාන ලැබීම කියලා කියන්නේ. ඉතින් මහා ප්‍රඥා උත්තමයෝ. නේද? හරි. හරි. ඉතින් අපිට මේ ටික දැන් දීලා තියෙන නිසා අපි දීලා තියෙන ටිකවත් පොඩ්ඩක් මතක තියාගමු. නේද? මේ ටික මෙහෙමයි වෙන්නේ කියලා තියෙනවනේ. ඒ ටික හරි අපි පොඩ්ඩක් බලාගෙන යමු. හරි. එහෙනම් අපි ඉතිරි කොටසට යමු නේද? අපිට අද කියන්න තියෙන්නේ කොචාස වන්නන් ලුත්තේ කියන සූත්‍රය. අපි කීපයක් හැමෝම පරිවර්තනය කරන්න හුරු වෙමු. මං කිව්වම කියමු මේ විදිහට. බන්දුස්ස ඉව න උපේති ඉති ඉද යන මෙහි සන්ධිකාර්ය කියනු ලැබේ. මේ කියන්නේ මොකක්ද? දැන් අපි ඒ කිව්වේ බන්දුස්ස ඉව කියලා වචන දෙකක් තියෙනවා. ඊට පස්සේ න උපේති කියලා වචනයක් තියෙනවා. වචන දෙකක්. බන්දුස්ස ඉව න උපේ. මේ විදිහේ වචන දෙකක් තියෙනවා. මෙන්න මේ වචන දෙක දැන් සංධිකරණ හැටි අපි කියන්නයි යන්නේ. මේ දෙක එකතු කරලා වචන හැදෙන හැටි කියන්නයි යන්නේ. බන්දුස්ස ඉව කියන එකේ සාමාන්‍ය තේරුම බන්දුස්ස කියන්නේ උතර ඥාතියෙකුගේ මෙන් කියන එකයි අර්ථය. න උපේති කියන එකේ නොම එළඹේ කියන අර්ථයක්. උපේති කියන්නේ එතකොට එළඹෙනවා, එහෙම නැත්නම් ළඟට එනවා කියන අර්ථය. නොම එළඹි ළඟට නොපැමිණේ කියන වගේ අර්ථයක්. එතකොට මේ දෙකේ සංදි කාර්යය එහෙම නැත්නම් ඔය දෙක පද එකතු කරන්නේ කොහොමද කියන එක ගැන දැන් අපි කලින් කියපු ක්‍රමවලට නැතුව තව ක්‍රමයකට වචන දෙකක් එකතු කරන හැටි කියන්නයි මේ යන්නේ. කලින් ඒ වගේ කිව්වේ මුල් අකුර අයින් කරලා එහෙම නැත්නම් පිටිපස්සේ අකුර කපලා එකතු කරන හැටි. දැන් පොඩ්ඩක් ඊට වෙනස් ක්‍රමයක්. ඒක බලමු අපි මොකද්ද කරන්න යන්නේ. කොචාස වන්නන් ලුත්තේ. කොචාස වන්නන් ලුත්තේ යන සූත්‍රය මෙහිදී යෙදේ. කොචාස වන්නන් ලුත්තේ යනු අස වර්ණ ආදේශ විධාන සූත්‍රයි. තපේ සූත්‍රයේ තියෙන තැන දැන් පෙරලලා තියාගෙන ඉන්න ඕන බලාගෙන නේද? හරි. ඊට පස්සේ මේකේ අපි පද වෙන් කරලා කියනවා. කොචි යනුද? අසවන්නම් යනුද? ලුත්තේ යනුද? පදයෝය. පද තුනකි. එතකොට මේ කොචාසවන්නම් කියලා වචන දෙකක් එකට ලියලා තිබුණාට ඕකත් වචන දෙකක් එකතු වෙලා හැදිලා තියෙනවා. කොචි කියන එකයි අසවන්නම් කියන එකයි. ඊට පස්සේ අපි මේකේ පදවල පද මොනවද කියලා ඒ වෙන් කරලා කියනවා. කොචි යනු නිපාත පදයකි. අසවන්නම් යනු අකාරාන්ත පුල්ලිංග සමාසාන්ත ဒုတိယා ඒකවචනයි. ලුත්තේ යනු අකාරාන්ත පුල්ලිංග කිතකාන්ත සත්තමී ඒකවචනයි. ඒ ටික දැනට තේරුමින් නැත්නම් කමන්නේ ඒ කියපු ටික. ඊට පස්සේ අපි මේකේ පද ටික එකට ගලපලා සම්බන්ධයයි සූත්‍රයේ අර්ථයයි කියනවා. ඒ අර්ථ කියද්දි මේකට තව අමතර වචන කීපයක් එකතු කරගන්න කියලා තියෙනවා. ඒ වචනත් එකතු කරලා අපි දැන් මෙතන තියෙන වචන තුනයිනේ. ඊට අමතරව තවත් වචන කීපයක් එකතු කරගන්න කියලා තියෙනවා. එතකොට සරෝ කියන වචනේ, සරේ කියන වචනේ, ඊට පස්සේ පරෝ කියන වචනේ එකතු කරලා කියන්න කියලා තියෙනවා. අපි ඒ ටිකත් එකතු කරලා සූත්‍රයේ අර්ථය කියමු.
නැහැ
උපේති කියන්නේ ඉති කියලා කිව්වා. ඉති කියලා කිව්වා. හා
නමුත් ඉති
කියන එක විතරයි කියන්නේ. ඉති කියන එක
නේද සම්මත
අමතර වෙච්ච එක. ඉති කියරන්නේ නැද්ද? බලන්න සම්දි කියලා නැද්ද කියන්නේ? දැන් මේක උපේති තව තියන්නක් නැද්ද? උපේති තීද කියලායි තියෙන්නේ. එහෙම නැද්ද?
උපේති
මාත් එක්ක කල්පනා කරා. මේ තිකාරයක් එන්න ඕන. මේ පොත්වල නම් තියෙනවා. ඒක නැති. කොහොමද තියෙන අනිත් පොත්වල print කරපු බාලාවතරපත? ඒක ඇත්ත ලොකු බලපෑමක් නෙවෙයි. අර්ථයේ ගැටලුවක් නේ.
මේ
උපේති දෙක හරි වචනේ. හරි වචනේ. යනමෙහි උපේති ඊට පස්සේ කෙලවරට එන්න ඕන උපේති තීද කියලා තමයි මේ පොත්වල තියෙන්නේ. තියෝක ගැටලුවක් නැහැ. ලොකු වෙනසක් නැහැ. කියාර්ථයට බලපෑමක් නැහැ. ඒකට මේක වෙන් වුණොත් එන්නේ උපේති ඉති ඉද. ඉති ඉද කියන දෙක සංදි වෙලා තමයි හැදිලා තියෙන්නේ. ආ. ඒවා හැදෙන හැටි දැන් අහන්න එපා. සංදි පාඩම ඉවරුණාම. ඔව් ඒක තියෙනවා. මේක නේ. ඒක නේ. අනිත් පොත්වලත් එහෙමද? මේ විද්‍යානන්දකෙත් නැද්ද? තියන්න නැහැ. ඔව් මේකෙදී නැතත් අර්ථයට ගැලපෙයි බලපෑමක් නැහැ. උපේති යන මෙහි. හරි. අපි කියාගෙන යමු ഇതു ටික නේ.
සංගතතර
ඔව් අකාරාන්තයි ලුත්තේ කියන එක වර්ණ ගිලන්නේ ඒ කාර්යය ඇවිල්ලා තියෙන්නේ. දැන් බුද්ධේ කියද්දි බුද්ධ ශබ්දය අකාරාන්තයි. වර්ණගාගෙන යද්දි සප්තමී පදේ බුද්ධේ කියලා හිතින්න. එතකොට ඒක ඒකාරාන්තයි. මේකෙදි මේ කියන්නේ මේ ශබ්දයේ මූලික தත්ත්වෙ ගැනයි මොන අන්ත පදයක්ද කියලා කියන්නේ. දැන් බුද්ධේ කියලා තිබ්බම කෙනෙක් ඇහුවොත් මේක මොන ශබ්දයක්ද? අකාරාන්ත පදයක සප්තමී ඒකවචනයි. එහෙමයි කියන්නේ. සමන්නේ ඒක ඉච්චර ගැටලුවක් නෑ. මේ විදිහට දාගන්න තී තීද. හරි අපි මේකේ සූත්‍රයේ අර්ථ කියමු. සරේලුත්තේ
සරේලුත්තේ
පූර්වස්වරය ලොප් කළ කල්හි
පූර්වස්වරය ලොප් කළ කල්හි
පරෝසරෝ
පරෝසරෝ
පර ඌස්වරයතෙම
පර ඌස්වරයතෙම
එමෙ නැත්තම් පසුව තිබෙන ස්වරය
පසුව තිබෙන ස්වරය
කොචි
කොචි
ඇතැම් තැනක
ඇතැම් තැනක
අසවන්න
අසවන්න
අසවර්ණ ආදේශයට පැමිණේ
අසවන්න ආදේශයට පැමිණේ
ඒ මොකක්ද කියලා අපි ඉස්සරහට කියනවා විස්තරේ තව ටිකකින් කියනවා දැනට ඔය කියපු ටික අපි ඒ විදිහට කියාගෙන යමු නේද අපි ඊට පස්සේ මේකේ වෘත්‍ය කියලා යටින් තියෙන කොටස අපි ඒකත් කියවගෙන යමු. සරේලුත්තේ
සරේලුත්තේ
පූර්වස්වරය ලොක් කළ කල්හි
පූර්වස්වරය ලොක් කළ කල්හි
පරසරස්ස
පරසරස්ස
පරස්වරය හට
පරස්වරය හට
කොචි ඇතැම් තැනක
කොචි ඇතැම් තැනක
අසවන්නෝ හෝති ඉති
අසවන්නෝ හෝති ඉති
අසවර්ණ ආදේශය වේනුයි
අසවන්නාදේශේ
වේනි ඊ උ ඉති ඒතේසං
ඊ උ ඉති ඒතේසං
ඊ උ යන මොවුන් හට
ඊ උ යන මොවුන් හට
ථානාසන්නා
ථානාසන්නා
ථානාසන්න උ
ථානාසන්න උ
ඒ ඕ
ඒ ඕ
ඒකාර ඕකාර දෙදිනා වෙති බන්දුස්සේව
බන්දුස්සේව
බන්දුස්ස ඉව යන පදය
බන්දුස්ස ඉව යන පදය
බන්දුස්සේව යනුවෙන් සැකසේ
බන්දුස්සේව යනුවෙන් සැකසේ
නෝපේති
නෝපේති
න උපේති යන පද දෙක
න උපේති යන පද දෙක
නෝපේති යනුවෙන් සැකසේ
නෝපේති යනුවෙන් සැකසේ
හරි ඊට පස්සේ අපි බලමු මොකද්ද මේ කිව්වේ මෙතනදි මේ කිව්වේ මෙන්න මේ වගේ තියෙන අවස්ථාවක මුල් ස්වරය ලොප් වුණාම මුලින් තියෙන පදේ හදමුද එකක් හදමු එකම ඕනේ නැහැ කොට මේකේ පදේ හැදෙන විදිය එතකන් අපි විස්තරේ කියන්නම් එතකොට මෙතනදි මේ කියන්නේ ඒ ස්වර දෙක වචන දෙකක් තියෙනවා. ඒකෙන් අපි මුල් පදයේ අග තියෙන අකුර අයින් කළොත් දැන් හැම තැනම එහෙම දැන් අපි සරාසරී ලෝපං සූත්‍රයේදී කිව්වේ අග ඒ මුල් පදයේ අගස්වරය ලොප් කරලා කෙලින්ම අර පිටිපස්සේ තියෙන අකුරට එකතු කරන හැටි. ඊට පස්සේ වාපරවස රූපයකින් අනිත් පැත්ත කිව්වා. දැන් මේකෙදි කියන්නේ මුල් අකුර අයින් කරලා පිටිපස්සෙන් තියෙන අකුරේ පොඩි වෙනසක් කරනවා. තියෙන අකුරටම එකතු කරනවා නෙවෙයි ඊට පොඩ්ඩක් වෙනස් අකුරකට තමයි වෙනස් ඒ අකුර වෙනස් වෙන්නේ කොහොමද කියන එක ගැනයි දැන් කියන්න යන්නේ. එතකොට බන්දුස්ස ඉව කියන වචනේ ඒ වචන දෙක ලියාගත්තා. ඊට පස්සේ බන්දුස්ස කියන එකේ අයන්න අයින් කරග වෙන් කරගත්තා. ඊට පස්සේ ඔන්න බන්දුස්ස ඉව කියලා ආයේ ඇවිල්ලා අර මුල් ස්වරය ලොප් වෙනවා. ඒ ලොප් වෙන්නේ අර කලින් සූත්‍රේම තමයි. මොකෙන්ද මුල් ස්වරය ලොප් වෙන්නේ? සරාසරි ලෝපං කියන සූත්‍රයෙන්. සරාසරි ලෝපං. ඊට පස්සේ දැන් අපිට අර කලින් කියපු විදිහට බන්දු සිව කියලා නිකන් පදයක් හදන්න පුළුවන් නේ. අර කෙලින්ම ඔතන එකතු කරලා. හැබැයි එහෙම පදයක් බුද්ධ දේශනාවේ නෑ. දැන් අපි බලන්නේ මේ හදන පදේ බුද්ධ දේශනාවේ තියෙන්න ඕන. එහෙම නැති එක එක පද අපිට හදන්න පුළුවන්. එහෙම නැති ඒවා ඕන විදිහට හදන්න පුළුවන්. හැබැයි එහෙම පද හදන්න බෑ. හේතුව තමයි අපි පටන් ගද්දිම කියනවා ජින වචන යුත්තංකි කියලා. මේක ජින වචනේට එකඟ ජින වචනේ යෙදෙන පදයකුයි හදන්න යන්නේ. ඒ නිසා බන්දු සිව කියලා පදයක් නැති නිසා අපි ඒ යන්න තියෙන එක වෙනසකට කරනවා. යන්න වෙනුවට ඒ යන්නක් ගන්නවා. ඒ යන්න ඒ යන්නක් කරනවා. පිටිපස්සේ ඉව කියලා තියෙන වචනේ තියෙන යන්න. අනුරූප කියන්නේ තේ ගැලපෙනවයි කියන එක. ඒව වුණා කියලා කෙනෙකුට හිතෙන්නේ නැහැ කියන්නේ. ඊතලයක් ගහලා ඒකුණින්
යන්නද?
යන්න ලියලා ඒ යන්න කරලා වයන්න ටිකක් ඈතින් ඉරි කෑල්ලක් ගහලා. මේක
ඊතලකින් ගන්න.
ඔව්. ඉරිකෑල්ල කුත් අතරින් ඉඳින් ගිරවන අන්න යටින් ඉරිකෑල්ල හරි. තොර මේක උනේ දැන් කියපු සූත්‍රේ කොචාසවන්න සූත්‍රේ. ඉතරෙන් ඒකත් අපි කොචාසවන්න දැන් කියපු
සූත්‍රේ.
අන්න මේ කතාවත් කියන්න ඕම නම් තුනක් දැන් මේ පද ලියද්දී CR පොත් ගන්න නැත්නම් ඉඩ මදි දිග මදි. ඒ නිසා CR පොතක් අරගෙන වෙනම මේ පද හදන්න වෙනම තියාගන්න පොතක්. හරි. පද හැදීමේ පොත. තමන්ට පද ඒව හදාගන්නේ. ඔව් ඒක නිපාද පදේ. හරි. ඊට පස්සේ ඒ යන්න ලියනවා. හරි. ඒ හරි. හරි ඒක ලියන්න දැන්. හරි. එතකොට මෙතනදී අන්නර යන්න ඉව කියන වචනයේ තිබ යන්න ඒ යන්නක් වුණා. ඇයි යන්න ඒ යන්න උනේ කියන එකට හේතුවක් කිව්වා. තානාසන්න වශයෙන්. තානාසන්න ස්ථාන ආසන්න වශයෙන්. මෙතන ස්ථාන කිව්වේ ඒ අකුර උපදින තැන. එතකොට යන්න උපදින්නේ යන්න මොන අකුරක්ද? ඊ තාලුජයි. ඒ යන්න කණ්ඨ තාලුජයි. අන්න තල්ලේ සම්බන්ධයක් තියෙනවා. මේක තාලුජයි අරක කණ්ඨ තාලුජයි. ඒ නිසා අන්න ඒ වෙනුවට ඒ යන්නක් ආවා. හැබැයි උතන අර මේ න උපේති කියන එකේ උයන්න ඕ යන්නක් වෙනවා. ඒකටත් හේතුවක් තියෙනවා. උයන්න ඕෂ්ඨජයි ඕ යන්න කණ්ඨ ඕෂ්ඨජයි. කණ්ඨ ඕෂ්ඨජයි. එතනත් තානයේ අකුර විපදීමේ තැනේ සම්බන්ධයක් තියෙනවා. ඒ නිසා තමයි මෙන්න මේ සූත්‍රයේදී මේ විදිහට අකුර වෙනසක් වෙන්නේ. තානාසන්න වශයෙන්. පැහැදිලි නේද? ඒකේ තව මොනවා හරි ඒ සූත්‍ර දැනට අපැහැදිලි වුණාට කමක් නැහැ. කලින් ඒවා මතක ඇති දැන් නේද? කලින් ඒවා සූත්‍ර කලින් ලියලා තියෙනවා. ඔව් කලින් ඒ වගේ. ඒක දැන් මතක ති
ප්‍රශ්න සානන්තිගේ මගේ පොත්
තියෙනවා
නේද? ඔව් ඔව්. පොත ගෙනල්ලා
තියෙන අපි හදපු පද හදපු ඔව් ඒවා නම් බලන්නේ නැතුව තමයි හදන්නේ. ඒවා මුලින් අපි එකක් දෙකක් එහෙම හදන්න දෙනවා. ඊළඟ දවසේ ඉද්දී මම මේ ටික අපහු දැන් කලින් දවසේ හදපු එක අද බලනවා. බල ලියන් එන්න කියලා කිව්වා නේද එදා? බලනවා කියලා කිව්වා නේ? ඔව්. අද තනින් තනින් හරි මම බලනවා. හරි. ඊට පස්සේ මේක අනිත් එක අපිට හදන්න ඕන නැහැ. තුරන්න උපේති කියලා වචන දෙක තියෙනවා. නයන්නේ තියෙන අයන්න වෙන් කර ගන්නවා උපේති කියලා හිතිනවා. දැන් මුලින් තියෙන්නේ අයන්නක් පිටිපස්සෙන් තියෙන්නේ උයන්නක්. අයන්න ලොප් කරනවා. එතකොට අල් නයන්නයි උපේති කියලා තියෙන්නේ. ඊට පස්සේ පිටිපස්සෙන් තියෙන උයන්න එහෙමම අපිට ඕන එකතු කරන්න පුළුවන්. කලින් කියපු සූත්‍රයේ හැටියන නුපේති කියලා. හැබැයි එහෙම වචනයක් බුද්ධ දේශනාවේ නැහැ. ඒ නැති නිසා තමයි අපි ඒ උයන්න පොඩ්ඩක් වෙනස් කරන්න යන්නේ. උයන්න එහෙමනම් තානාසන්න වශයෙන් ඕ යන්නක් කරගන්නවා. පැහැදිලිද? බුද්ධ දේශනාවේ තියෙන්නේ නෝපේති කියලා. ඒ නිසා උයන්න ඕ යන්නක් කරගත්තා. උයන්න උනේ යන්න අර තානාසන්න වශයෙන්. ඊට පස්සේ නෝපේති කියලා වචනේ හැදෙනවා. පැහැදිලි ඇති. ඒක අපි ලියන්න ඕනේ එකක් දැනගත්තම ඉතිරි එක හදාගන්න පුළුවන්. පැහැදිලි. ධම්මරතනාතු. කියපු එක පැහැදිලිද? ව්‍යාකරණ කාරණාව පැහැදිලි. ඔව්. වචනවල තේරුම් තාම නොතේරුණාට කමක් නැහැ. ඒවා තේරෙන්න තව දැන් තාම ක්‍රියාපද එහෙම දන්නේ නැහැ නේ. දැනට මෙතන තනියෙන් හදන්න නේ. ඔව් මේකෙදි නම් ඇත්තටම හොඳම දේ තමයි මේකට අදාළව මේ භාෂාවතරණයේ තියෙන දෙවෙනි පොතේ තියෙන පද ටික ආපහු බලාගෙන යන්න. ඒ ටික හදන්න. අදපු නැති ආශමතුන්ලා ආපහු හදන්න. මේකේ නම් දැන් අපි අර කලින් කියපු යක් ඔව් ඒ ටික නෙවෙයි. ඔව් මේ වචන ටික ඕන සටහනක් දාගන්නද? ওই විදිහටම ওই රීතියටම හැදෙන තව වචන තියෙනවා. උප එකතු කිරීම ඉක්කති කියන ඒවා උපෙක්කති කියලා හැදෙනවා. දැන් මේක නම් මේකේ පිටුවන් කියලා ගන්න. ඒකට ඇති භාෂාවතරණයේ 2:13 පිටුව. භාෂාවතරණයේ දෙවෙනි පොතේ 13 පිටුව. උප ඊතෝ කියනක උපේතෝ වෙනවා. ඡන්ද උදයෝ ඡන්දෝදයෝ වෙනවා. අන්න ඒ ටික හද හිමීට බලන්න. ඡන්ද උදයෝ කියන්නේ සඳේ සඳ උදා වීම කියන එකනේ. උදයෝ කියන තැන උයන්න ඕ යන්නක් වෙනවා. ඒකට ඡන්දෝදයෝ කියලා හිතින්. සිංහලෙත් ওই විදිහටම සිංහල භාෂාවෙත් ওই විදිහටම පද හැදෙනවා. අරුණ උදය කියන එක සිංහලෙන් හැදෙන්නේ කොහොමද? අරුණෝදය. අරුණ උදය කියන එක අරුණේ උදා වීම කියන එකයි. අරුණ උදය. හැබැයි ওই දෙක එකතු කරලා අපි කියන්නේ අරුණ උදය කියලා නෙවෙයි. අරුණෝදය කියලා ඕ යන්නක් මැදට ඇවිල්ලායි. අන්න ඒත් මේ රීතියටම තමයි.
කතූපකාරයේ
කතූපකාරයේ ඒකත් හැදෙනවා. එතකොට කතූපකාරත් කියලා වචනයක් හැදෙනවා. කතූපකාර. පරූපකාර. වචන ගොඩක් තියෙනවා. තියෙන ඔක්කොම අපි කියන්න යන්න ඕනේ නැහැ මේ ඇති. නේද? අපි ඊළඟ සූත්‍රයට යමු එහෙනම්. ඔව් 13.
අනිවාර්ය මේ සූත්‍රයේ සඳහන්ද අයන්නයි ආයන්නයි මුලින් තියෙන්න ඕනනේ. අයන්නයි ආයන්නයි මුලින් තිබුණා කියලා විතරයි.
එහෙම එකක් ඉතින් මෙතන නම් කියලා නැහැ. ඔව් එහෙම කතාවක් ලැබුණාට කියලා තියෙනවා. ඒ බහුලව එහෙමයි කියන එක. එහෙම නොවුණු වචන කීපයක් එකක් දෙකක් හෝ මම හිතන්නේ තියෙනවා. ඔව්. මේ වගේ කලාතුරකින් එහෙම වචන තිබුණ තරින්ද බහුලව මේක යෙදෙන්නේ මෙතන මුලට අයන්නක් හෝ ආයන්නක් යෙදෙන තැනකයි. බහුලව මේක යෙදෙන්නේ. එහෙම නොවන වචන එකක් දෙකක් වගේ බුදු දේශනාවන් තියෙන පුළුවන්. දැන් ව්‍යාකරණ රීති හදාන්නේ අතරම ඒකට කියන්නේ බාහුල්‍ය වෘත්ති කියලා. බහුල පැවැත්ම අනුව තමයි රීතියක් ගැන කියන්නේ. කලාතුරකින් එහෙම නොවන එකක් දෙකක් තියෙන්න පුළුවන් බුද්ධ දේශනාවේ. ඒතෙන් නොසලකා හරිනවා. ඒකට වෙනම රීතියක් තියෙනවා. ඒකට තමයි කියන්නේ බාහුල්‍ය වෘත්ති. බහුල පැවැත්ම කියලා. හරි. අපි ඊළඟ සූත්‍රය කියාගෙන යමු. ඒතොර ඊළඟට තියෙන්නේ දීගං කියන සූත්‍රය. අපි කියමු මේ පද ටික. తత్ర అయం యాని ఇద బహు ఉపకారం సద్ధా ఇద తథా ఉపమం ఇతి ఏతస్మిన్ యన మెహి సంధి కార్య కియను లెబే මේ මොකක්ද කිව්වේ මෙන්න වචන ටිකක් තියෙනවා ඒ ටික එකතු කරන ක්‍රම වචන යුගල 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 කීපයක් ගෙනයි මේ කිව්වේ එක යුගලයක් තමයි తత్ర සහ అయం කියන වචන දෙක යാനി කියන වචනයයි ඉද කියන වචනයයි බහු කියන වචනයයි උපකාරං කියන වචනයයි සද්ධා කියන වචනයයි ඉද කියන වචනයයි తතහ කියන වචනයයි උපමං කියන වචනයයි මෙන්න මේ වචන ටික දැන් එකතු කරන්නයි යන්නේ මේ දෙක දෙක තියෙනවා එතකොට එහෙම එකතු කරගෙන යද්දී මේ යෙදෙන සූත්‍රයක් ගැනයි දැන් මේ කියන්නේ අපි ඒකට කියනවා දීර්ඝ සූත්‍රයක් දීර්ඝ කිරීම සඳහා තියෙන සූත්‍රය අපි කියමු දීගං දීගං යන සූත්‍රය මෙහිදී යෙදේ දීගං යනු දීර්ඝ විධාන සූත්‍රයි එතකොට එක පදයයි තියෙන්නේ හරි ලේසි එහෙම සූත්‍ර තියෙනම් ඔක්කොම නේද දීගං යනු අකාරාන්ත පුල්ලිංග කිතකාන්ත ဒုတိයා ඒක වචනයි එතකොට මේකේ එක පදයයි තියෙන්නේ මේකෙත් හැබැයි තව වචන මේ සූත්‍රය ගලපලා කියද්දි තව වචන කීපයක් එකතු කරගන්න කියලා තියෙනවා. අපි ඒ ටිකත් එකතු කරගෙන අර්ථය කියමු. සරීලුත්තේ පූර්වස්වරය ලොප් කළ කල්හි පරෝසරෝ පසුස්වරය ක්වචි ඇතැම් තැනක දීගං දීර්ඝයට පැමිණේ ඒ කිවි සූත්‍රයේ අර්ථය ඒ කිවි මොකක්ද මේත් කියන්නේ දැන් මුල් අයන්න ලොක් කළාම අපි දැන් කලින් කීවා කෙලින්ම එකතු කරන්නත් පුළුවන් තව සමහර තැනකදී මෙන්න මේ වගේ තානාසන්න වශයෙන් යන්නට ඒ යන්නයි උයන්නට ඕ උවර්ණයන්ට හෝ යන්නයි ගන්න කියලා කිව්වා කලින් සූත්‍රයේ දැන් එකෙන් කියන්නේ ඊටත් තව පොඩ්ඩක් මුල් එක ලොක් කළාම තවත් කරන්න පුළුවන් ක්‍රමයක්. ඒ කියන්නේ බුද්ධ දේශනාව අනුව තවත් වෙනස්වට මේ සංදිය යෙදෙන තැන් කීපයක්. ඒ තමයි මේ පිටිපස්සෙන් තියෙන කෙටි අකුර දීර්ඝ වෙනවා. පිටිපස්සෙන් තියෙන කෙටි අකුරක් නම් ඒක දීර්ඝ වෙනවා. දීර්ඝ එකක් නම් කෙටි වෙනවද? මේ සූත්‍රයෙන් කෙටි වෙන්නේ නැහැ. පැහැදිලිද? මේකෙන් කියන්නේ උතොර දී මේකට කිව්වේ දීර්ඝ විධාන සූත්‍රයක් කියලා. අපි එතකොට මේකට අදාළව ඊට යටින් කියවෙන වෘත්තියයි උදාහරණයි කියාගෙන යමු. සරේලුත්තේ පූර්වස්වරය ලොක් කළ කල්හි පරෝසරෝ පසුස්වරය ක්වචි ඇතැම් තැනක තානාසන්නං දීගං යාති උස්ථාන ආසන්න වූ දීර්ඝයට යයි ඊට පස්සේ ඔන්න උදාහරණ ටික කියාගෙන යනවා කලින් කියපු වචන එකතු කරලා හැදෙන වචන ටික తత్రాయం යානීද
යානීද
බහූපකාරං
බහූපකාරං
සද්ධීද
සද්ධීද
තතුූපමං
තතුූපමං
යනු උදාහරණයි
යනු උදාහරණයි
හරි ස්ථාන ඒඨානේ තමයි අපි ඉස්සරහට කියනවා විස්තරේ මොකද්ද?
සතුටුමං කියන්නේ.
ඔව්.
සතුටුමං කියලා කොහොමද හදන්න පුළුවන් කියලා දැන් බුදුසෙන් ඇහුවා.
ඔව්, බුද්ධ දේශනා නැති නිසා. ඔව්, හදන්න පුළුවන්. දැන් අපිට ඕන නම් මෙතන තියෙන්නේ යානි ඉද කියන පද දෙක. යානි ඉද. ඒකේ තේරුම ඉතින් යමක් මෙහි යානීද භූතානි සමාගතානි. නේද? මොකද්ද තේරුම? ඉද මෙහි යානි භූතානි සමාගතානි. යම් සත්වයෝ රැස් වුණාහුද නේද? එතකොට මෙතන යානි ඉද කියන්නේ යම් හු මෙහි කියන එකයි. එතකොට උතන අර කලින් විදිහටම යානි කියන එකේ තියෙන යන්න වෙන් කරගන්නවා පුබ්බ මදෝටිත කියන සූත්‍රයෙන්. ඊට පස්සේ යන්න ලොක් කරනවා කලින් කියපු විදිහටම සරාසරේ ලෝපං සූත්‍රයෙන් මුල් යන්න ලොක් කරනවා. දැන් අපිට ඕන නම් නිකම්ම ඒක ලොක් කරලා පිටිපස්සේ යන්න එකත් එකතු කරන්න පුළුවන් නේ. එතකොට යානිද කියලායි තියෙන්නේ වචන. හැබැයි එහෙම එකක් බුද්ධ දේශනාවේ නැහැ. ඒ නිසා ඒක එහෙම එකතු කරන්නත් බෑ. අර යන්න කලින් කියපු සූත්‍රයේ හැටියට ඒ යන්නක් කරන්නත් පුළුවන්. එහෙම වුණත් පදේ හැදෙන්නේ යානේද කියලා. එහෙම එක්කුත් බුද්ධ දේශනාවේ නැහැ. ඒ නිසා දැන් බුද්ධ දේශනාවේ තියෙන්නේ ওই දෙක එකතු වෙලා යානීද කියලා වචනයක්. අන්න ඒක හදාගන්න තමයි දැන් යන්නේ. ඒ යද්දී මෙන්න මේ සූත්‍රයයි මේ ක්‍රමයේ මේ රීතිය තමයි ගන්නෙ. ඒකද කියන්නේ මුල් ස්වරේ ලොප්පුනාම පිටිපස්සේ තියෙන ස්වරය දීර්ඝ වෙනවා. කෙටි එකක් තිබ්බොත් විතරනේ ඉතින් මේක වෙන්න පුළුවන්. ඒක දීර්ඝ වෙනවා. එතකොට කොහොමද දීර්ඝ වෙන්නේ? යන්නක් තිබ්බොත් ඊ යන්නක් වෙනවා. උයන්නක් තිබ්බොත්
උයන්න.
අයන්නක් තිබ්බොත්
ආයන්න.
ඒ යන්නක් තිබ්බොත් ඇයන්නක් එහෙම තිබුණොත් මොනවා වෙයිද? ඇයන්නක්. ඈ? ඇයන්නක් වෙන්නේ නැද්ද? ඔව් පාලියේ නෑ. ඇයන්න ඇයනු ඇයනු පාලියේ නෑ. හරි. ඒ නිසා එහෙම යෙදෙන්නේ නෑ. එතකොට මෙන්න මෙතන යන්න ඊ යන්න වෙලා යානීද කියලා වචනේ හැදුණා. පැහැදිලි යටි. ගැටලුවක් නැහැ නේද? ඔව් යානීද කියලා එතකොට අන්තිමට ලියති නී යන්න දීර්ඝ වෙලයි ලියෙන්න ඕන. එතකොට මේකේ දැන් තැන් දෙකේම යනුනේ තිබුණේ. පළවෙනි වචනේ අගයි ඊළඟේ මුලයි. එහෙම නැති තැනක් අපි බලමු. එතකොට ටිකක් හොඳයි. සද්ධා ඉද කියන තැන සද්ධා ඉද කියලා තියෙන්නේ. සද්ධා කියන තැන අග තියෙන්නේ ආයන්නක්. ඊළඟ එකේ තියෙන්නේ යන්නක්. එතකොට සද්ධා කියන එකේ ආයන්න අපි අයින් කරනවා. එතකොට තියෙන්නේ සද්ද කියලා. සද්ද. ඊට පස්සේ ඉද කියන එකේ යන්න අපි මේ සූත්‍රයෙන් දීර්ඝ කරනවා. එතකොට ඊද කියලා හිතින්නේ. සද්ද ඊද සද්ධීද කියලා වචනේ හදනවා. සද්ධීද විත්තං පුරිසප්ස සෙට්ටං. මොකද තේරුම? ඉද මේ ලෝකයෙහි. ඉද කියන්නේ මෙහි කියන අර්ථය. ඒ වුණාට එතනදී අර්ථ කියන්නේ මේ ලෝකයෙහි. පුරිසප්ස පුරුෂේකු හට සෙට්ටං විත්තං. ඔව් සද්ධා සෙට්ටං විත්තං. ශ්‍රද්ධාව උතුම් ධනයයි. එහෙම නැත්නම් සම්පතයි කියන එකයි. එතකොට ශ්‍රද්ධාව මේ ලෝකේ මිනිස්සුයෙකුට තියෙන උතුම් සම්පතක්.
විත්තන් කියන්නේ සම්පත කියන්නේ.
ඔව්. අල්ප ප්‍රාණයි. හරි, අපි එහෙනම් ඊළඟ සූත්‍රයට යමු නේද? මේකේ තව ගැටලු මොනවා හරි තියෙද? ඒතර භාෂාවතරණේ මේ එකම භාෂාවතරණේ දෙවෙනි පොතත් බලන්න. භාෂාවතරණේ දෙවෙනි පොතේ දාසය පිටුව ඒකේ පද ගොඩාක් පෙන්නලා තියෙනවා. මෙන්න මේකට උදාහරණ. ඒ ටික හැමීට බලාගෙන යන්න මේ වෙන් වෙලා වෙන් කරලා ඒ ටික හැදෙන හැටි කියලා තියෙනවා. ඒ තැනත් ගිහිල්ලා බලා ගන්න. එතකොට පැහැදිලි වෙනවා. පිටු අංක ලියලා තියා ගන්න ඔය ගාමනේ. 16. එතකොට මේ ක්‍රමයට ඊට පස්සේ හැමීට එකක් දෙකක් හදලා බලන්න ඕන. එතකොට ටික ටික පුරු වෙනවා. එහා පැත්තෙන් අර සූත්‍රයක් ලියන්න ඕන. ඔව් එහෙම යදෙනවා. සූත්‍ර කීපයක් යදෙනවා. තව ටික කාලයක් ගියපුවාම අපි කියලා දෙනවා මේක ටිකක් කෙටියෙන් හදන හැටි. දැම්ම කියලා දුන්නොත් කට්ටිය නැත්තම් නේද. හරි, ඊළඟ අපි ඊළඟ සූත්‍රය කියමු. කිංසු ඉද ඉති අත්‍ර කිංසු ඉද යන මෙහි සන්ධි කාර්ය කියනු ලැබේ. මේ කියන්නේ මොකද්ද? කිංසු කියලා වචනයක් තියෙනවා, ඉද කියලා වචනයක් තියෙනවා. මේ දෙක එකතු කරන ක්‍රමය ගැන දැන් කියන්න යන්නේ. දැන් කලින් ක්‍රමවලට ඒ වචන දෙක එකතු කරන්න බෑ. දැන් මේ කියන්නේ කියාගෙන යන්නේ වෙනස් වෙනස් ක්‍රම ටිකක් තියෙනවා. රීති ටිකක් මේ වචන එකතු කරන්න පුළුවන්. ඒ රීති ටික ඔක්කොම දැන් කියාගෙන යනවා. ඊට පස්සේ බුද්ධ දේශනාවේ වගේ එකතු වෙලා තියෙන වචන ඔක්කොම ඔන්න ඔය රීති ටික අතරේ කොයි හරි එකකින් තමයි එකතු වෙලා තියෙන්නේ. එතකොට මේ රීති ටික අපි දැනගෙන හොඳට පුරු වුණාම ඒ වචනයක් දැක්කම අපිට පුළුවන් වෙනවා ඒ දෙක වින් කරගන්න දැනීම එනවා. එකවරම දැක්ක ගමන් මේ දෙක වින් වෙලා තියෙන්නේ නැහැ. ටිකක් අපි කාලයක් ඔන්න පොත්පත් කියවලා ඒ හුරුව ඇති වුණාම ඊට පස්සේ මේ රීති ටික අපිට හොඳට හුරු වුණා. වචනේ දකිද්දි ඒ දෙක වෙන් කරගන්න දැනීම එනවා. හරි. නෑ, එකක් ගන්න එකක් නෑ, එකයි දෙන්නේ. ඒක
කලින්
ලියපු වචනේ. කලින් වතාවේ ලියපු එකේ ඊතලේ තියෙන ඉදිරියක මැකිලා නෑ විශේෂයක්. ඔව්, ඒවා ලියා ගන්න එපා. දෙක දෙක ගන්න එකක් ඇති. අවසන් ස්වාමීන්
වහන්සේ වචන මේ විදිහට වචන කීපයක් කියන්නේ ඔය විදිහට යෙදෙන්නේ මේ සූත්‍රයේ විදිහට යෙදෙන්නේ වචන කීපයක් විතරයි නේද?
ඔව්, සමහර ඒවා ගණන් එහෙම මෙච්චර ගානයි කියලා නිශ්චිතව කියන්න බෑ. ඉතින් බුද්ධ දේශනාව අනුව තැන් ගානක යෙදෙන අවස්ථා තියෙනවා. මට වචන ගානක යෙදෙන අවස්ථා තියෙනවා. හිමීට ඒක නිසා කරන්න තියෙන්නේ කාලයක් මේ ටික හොඳට ඉස්සල්ලා හුරු කරගන්න ඕන න්‍යායන් ටික. දැන් අපි ඔය ඉස්කෝලේ ගණන් හදද්දී අර ප්‍රමේය ටිකක් තියෙන්නේ. ඔය ප්‍රමේය ටිකක් තියෙනවා, ඒ ටික දැනගන්නවා. දැනගත්තාම ඒක සියලු ගණිත කාර්යයන්ට යොදන්න පුළුවන්. දැන් අපි දැන් අඩු කරනවා, එකතු කරනවා, බෙදෙනවා, ඔය මේවා කීපයෙන් තියෙන. ඒ ටිකෙන් හැබැයි අපිට ඕන ගණන් ඔක්කොම හදන්න පුළුවන්. ඒ වගේ තමයි දැන් මේ වගේ රීති ටිකයි තියෙන්නේ. දැන් මේ ටික නොතිබුණා නම් තමයි අපිට ප්‍රශ්නේ. මේ ටික නොතිබුණා නම් අපිට හිතා ගන්න බැයි කොහොමද මේක මෙහෙම වුනේ? දැන් තේරුම් ගන්න බෑනේ. ඒ නිසා මෙන්න මේ වචන දැන් අපිට ප්‍රධාන වමනාව තමයි වචන දෙකක් එකතු කරන එක නෙවෙයි. එකතු වෙලා තියෙන වචන බෙදා ගන්න එක තමයි අපිට වමනාව. දැන් අපි පොත් කියව ගන්නනේ, අපිට වමනාව තියෙන්නේ. ඒ පොතක් කියවගෙන යද්දී අපිට එකතු වෙලා තියෙන බුද්ධ දේශනාවේ එකට තියෙන වචන වෙන් කර ගන්න ක්‍රමයේ දැනගන්න තමයි අපි මේ ටික ඉගෙන ගන්න. මේ ටික අපි හොඳට දැනගත්තයින් පස්සේ ඒක අපිට ඒ දැනීම අපිට ලැබෙනවා. ඒක නිසා මුලින් අපි මේක හුරු කර ගන්නවා මේ විදිහට. දැන් 1 1 එකතු කරපුවාම 2 අපි දැන් දෙවරක් පහ 10යි කියලා දැන් ওই විදිහට දැන් පාඩම් කරගෙන යනවා. දෙවරක් චක්කරේ නේද? දෙවරක් 1 2යි ඔහොම පාඩම් කරගෙන ගියපුවාම කෙනෙක් ඇහුවොත් එහෙම පස්සේ කාලෙක 10 හැදුනේ කොහොමද? දෙකේ ඒවා පහක් එකතු වෙයි. එහෙම නැත්නම් දෙවරක් පහ කියලා අපිට වෙන් කරගන්නත් පුළුවන්. දෙවරක් පහ 10යි කියලා හුරු කරගත්තු කෙනාට 10 හැදෙන්නේ දෙක පහෙන් වැඩි වුණාම කියලා තේරෙනවා. පැහැදිලිනේ කතාව. ඒ වගේම දෙයක් තමයි මේකත්. ඒකට ඒක නිසා අපි ඉස්සෙල්ලා මේ ටික දැනගෙන යමු. ඊට පස්සේ
ඒක සම්බන්ධ දැන් යහනීද ඒ වචන ටික අපි තේරම දැනගන්න ඕනේ මේක හඩන්න
නෑ. එහෙමම අවශ්‍ය නැහැ. මේ රීතිය මූලිකව දැනගත්තම දැන් අපි දැන් අතකටාව අපිට සියල්ලෙන් සියල්ල ඔක්කොම දැනගන්න බැහැ මේකෙන්. අපි බුද්ධ දේශනාව කුරු කියවගෙන යද්දී අපිට ඇති වෙන ගැටලු ඊට පස්සේ මේ ටිකට දාලා බලන්න පුළුවන්. මේ න්‍යායන් ටිකයිනේ තියෙන්නේ. මේ න්‍යායන් ටිකට දාලා බලන්න පුළුවන් කෝකටද ගැලපෙන්නේ. මේක බෙදද්දි වෙන් කරගන්න. පැහැදිලි නේද? දැන් ওই ප්‍රශ්නේ අතරම අපිටත් ඒ කාලේ තිබුණා. දැන් මේ ටික දැනගත්තර කොහොමද බුද්ධ දේශනාවේ තියෙන වචන ඔක්කොම ටික වෙන් කරගන්නේ? ඉතින් ඒක මුලින්ම බෑ. දැන් මේ ටික විතරක් දැනගත්තට ওই වැඩේ කරන්න බෑ. අපි ඒත් එක්කම බුද්ධ දේශනාව ටික ටික කියවන්න පුරු කරගන්න ඕනේ. එහෙම කියවගෙන යද්දී ඊට පස්සේ අපිට ටිකෙන් ටික පුළුවන් වෙනවා මේ වචන වින් කරගන්න දෙනීම එනවා. දැන් පස්සේ අපි මේ වගේ උදාහරණ ටිකක් කියන්නම් කොහොම වින් කරගන්න හැටි ගැන. දැනට අපි මේ ටික තම පටන් ගත්ත විතරනේ. සන්ධි පාඩම ඉවර වුණාම අපි ඊටු ටික ගැන තව ටිකක් කතා කරමු. හරි. ඊළඟ අපි කියාගෙන යමු ඊළඟ සූත්‍රය. පුබ්බෝච පුබ්බෝච යන සූත්‍රය මෙහිදී ඉදී. පුබ්බෝච යනු දීර්ඝ විධාන සූත්‍රයි. මේකෙදි මේ කියන්නේ දීර්ඝ විධාන සූත්‍රයක්. හැබැයි අපි මේකට කියනවා පූර්වස්වර දීර්ඝ විධාන සූත්‍රයක්. පූර්වස්වර දීර්ඝ විධාන සූත්‍රයක්. පුබ්බෝ යනුද ච යනුද පදයෝය පද දෙකකි. පුබ්බෝ යනු අකාරාන්ත පුල්ලිංග සර්වනාම ප්‍රථමා ඒකවචනයි. ච යනු නිපාතයි. ඊට පස්සේ වචන දෙකයි මෙතන තියෙන්නේ. එකක් වගේ ලියවිලා තියෙනවා නම් වෙන් කරගන්න. ච අකුර වෙන් වෙලා ලියවෙන්න ඕනේ. එතට මේකට තව වචන කීපයක් එකතු කරගන්නයි කියලා තියෙනවා. සරේ ලුත්තේ කොචි දීගං කියන මේ වචන ටික එකතු කරලා තමයි මේ සූත්‍රයේ අර්ථ කියන්න ඕන. ඒ වචන ටික දැනට අපිට ලොකු ප්‍රමාණාවක් නැහැ. අපි ඉස්සරහට ඒ එකතු කරගන්න විදිය ගැන විස්තර කියමු. දැන් ඒ වගේ එක සූත්‍රයකට වචන ගද්දි ඒ තැන්වල කියනවා වෙන සූත්‍රවලින් කියපු වචන තමයි මේ තැන්වලට ගන්න. වෙන සූත්‍රවලින් කියවුණු වචන මෙන් අසුවල් සූත්‍රයෙන් මේ මේ පද මේකට එකතු කරලා අර්ථ ගන්න කියලා ඒ තැන් කියනවා. අධිකාරය අධිකාරය වගේ කියපු ක්‍රමවල. ඔව් ඒව ගැන අපි වැඩි විස්තර ඉස්සරහට කියමු. දැන්ට අපිට ඒ විස්තර කියන්න ගියොත් කියවට තේරෙන්නේ නැහැ සමහර විට. මේකෙදි ඇත්තරම දැන් මේ පොත් වල අපිට දැන් බාලාවතාරය දිහා බැලුවට ඕක තේරෙන්නේ නැහනේ. කොහොමද මේ ටික ගත්තේ කියලා? ඒ එකතු කරගන්න ඕන පද ටික තීරණය වෙන්නේ ඕකේ යටින් අර තියෙනවා අපි කිව්වේ වෘත්‍ය කියලා. ඒ වෘත්‍ය දිහා බලලා ඒ මේකේ අර්ථය ගැලපෙන්න තව එකතු වෙන්න ඕන වචන ටිකයි අපි මේ වෙන සූත්‍ර වලින් ගන්න. හරි අපි මේක කියාගෙන යමු. සරේලුත්තේ පසුස්වරය ලොප් කළ කල්හි පුබ්බෝච පූර්වස්වරයද කොචි ඇතැම් තැනක දීගම් දීර්ඝයට පැමිණේ. අපි ඊට පස්සේ මේකේ වෘත්‍යයි උදාහරණයි කියාගෙන යනවා. සරේලුත්තේ පරස්වරය ලොක් කළ කල්හි
පරස්වරය ලොක් කළ කල්හි
පුබ්බෝච
පුබ්බෝච
పూర్වස්වරයද
పూర్වස්වරයද
කොචි ඇතම් තැනක
කොචි ඇතම් තැනක
දීඝං යාති
දීඝං යාති
දීර්ඝයට යයි
දීර්ඝයට යයි
කිං සූද
කිං සූද
කිංසු ඉද යන වචන දෙක
කිංසු ඉද යන වචන දෙක
කිං සූද යනුවෙන්
කිං සූද යනුවෙන්
සකසේ
සකසේ
මේ විදිහ කතා අපි එකක් ඉක්මනට එහෙමනම් ලියන හැටි බලාගමු වෙන කව හරි දාන්න වෙනවා මෙතෙන්ද නේද මේ
මකන්න
ඔව් මකන්නයි මේ ටික ලියන්නයි කව හරි පොතට සම්බන්ධ නොවන කෙනෙක්ව මේ වෙනම ලියලා කියන්නේ කියලා තොර මෙතනදී මොකද්ද වෙන්නේ දැන් කලින් එකේ අපි කිව්වේ වචන දෙකක් තියෙනවා ඒකේ මුල් ස්වරය ලොප් කළාම පිටිපස්සේ තියෙන ස්වරය දීර්ඝ වෙනවා කියලයි. දැන් මේ කියන්නේ අනිත් පැත්ත. පිටිපස්සේ තියෙන ස්වරය ලොප් කළාම මුලින් තියෙන ස්වරය දීර්ඝ වෙනවා. ඒකයි මේ පුබ්බෝච. పూర్ව ස්වරයද දීර්ඝ වේ කියන එකයි තේරුම. දැන් මේකෙදි හැබැයි අපිට මතක තියෙන්න ඕන පසුව තියෙන ස්වරය හැමතැන හැම එකක්ම ලොප් කරන්න බෑ. මේ දේ වෙන්නේ මේ සූත්‍රයත් තියෙන්නේ ඒ ස්වර දෙක අසමාන අවස්ථාවක විතරයි. ස්වර දෙක අසමාන ස්වර දෙකක් තියෙද්දි විතරයි මේ සූත්‍රය දෙන්නේ. ඇයි? පසු ස්වරය ලොප් කරන්න පුළුවන් නේ අසමාන අවස්ථාවක විතරයි. වාකරු අසරූපා සූත්‍රයෙන් තමයි ලොප් කරන්නේ පසු ස්වරය. ඒ ලොප් කරන්න මේ දෙක අසමාන වෙන්න ඕන. සමාන දෙකක් අවදාවත් වාකරු අසරූපා සූත්‍රයෙන් ලොප් කරන්න බෑ. දැන් මේ සූත්‍රය යොදන්නෙම වාකරු අසරූපා සූත්‍රයෙන් පස්සේ. ඒකයි මතක තියාගන්න තියෙන්නේ. දැන් මේ පුබ්බෝච සූත්‍රයේ යෙදෙන්න නම් අනිවාර්යයෙන්ම වාපරෝ අසරූපා සූත්‍රය ඊට කලින් යෙදিলা ලොප් වෙලා තියෙන්න ඕන. ඒතර කලින් කියපු දීගම් සූත්‍රයේ යෙදෙන්න නම් ඊට කලින් සරාසරී ලෝභන් සූත්‍රයෙන් ලොප් වෙලා තියෙන්නම ඕන. ඒතර මේ දෙක අතර සම්බන්ධයක් තියෙනවා. දීගම් සූත්‍රයත් එක්ක සරාසරී ලෝභන් සූත්‍රයේ සම්බන්ධයි. ඒ කියන්නේ මුල් ස්වරේ ලොප් වුණාම තමයි පිටිපස්සේ ස්වරේ දීර්ඝ වෙන්නේ. ඒතර මේ සූත්‍රය වෙන්නේ පිටිපස්සේ ස්වරේ ලොප් වුණාම මුල් ස්වරේ දීර්ඝ වෙනවා. කිං සූද කියන එකේ තේරුම මොකක්ද? කිං සු ඉද කිං සූද විත්තං.
සායන සාසනය එන මාපරාසුතේ සූත්‍රය වලින් ඉවර කරන්න පුළුවන් නෝ නැන්නේ
සාමයෙන්.
මාපරාසුතේ
ඔව් ඔව්
කිං සූද කියලා ඒ වචන වල නවත්තන්න පුළුවන්. මේ නවත්තන්න නේද තව සූත්‍රයක් දාලා ඉදිරියට ගියන්නේ.
කිං සුද කියලා වචනයක් නැහැ බුද්ධ දේශනාවේ. තියෙන කිං සූද කියලා දීර්ඝ වෙලා. නැත්තම් දැන් పూర్වස්වර ලොප් කරලා ඔබ කිං සිද කියලා හදන්න පුළුවන්. තේරුණා නේද? කිං සිද කියන්නත් පුළුවන්. ඇයි අර මුල් උයන්න ලොප් කරලා පිටිපස්සේ ඊයන්නට එකතු කරලා කිං සිද. එහෙම වචන නැහැ බුද්ධ දේශනාවේ. ඉතින් අපිට ඕන ඕනේවා එහෙම හදන්න බෑ ඒ නිසා.
ඒ පජ්ජ කියද්දි ඒ අල්සයන් නැ යන්නේ. පජ්ජ. ඒ කියන්නේ දැන් ආයන
කපනවා. ඔව් ඒක මෙතෙන් දෙන්නේ නැහැ. ඒ වෙන සූත්‍රයකින් හැදෙන්නේ. ත්‍යජ්ජ කියලා පදේ හැදෙන්නේ. ඒ වෙන සූත්‍රය අපි ඉස්සරහට කියනවා. නෑ ඒ ඊළඟ සූත්‍රේට නේද දීලා තියෙන
උදාහරණ.
ඒ පටලා ගන්න එපා. ඒක ඊළඟට සම්බන්ධයි. දැන් ඔය මේ සූත්‍ර කියද්දි ඒකත් මතක තියාගන්න ඕන. දැන් අර බාලාවතාරයේම සූත්‍රයක් කියාගෙන ගිහිල්ලා උදාහරණයක් දීලා ඊළඟ සූත්‍රය පටන් ගන්න අදාළ උදාහරණෙත් දීලා ඊට උඩින් දෙනවා. සූත්‍රයට උඩින් ඊට යට සූත්‍රයට අදාළ උදාහරණෙයි දෙන්නේ. එතකොට එතනින් ඉතලිය මගකෝ ඉරිකැලක් හරි දාගත්තා නම් හරි මේ කියන්නේ ඊළඟ සූත්‍රයට අදාළ කතාව කියලා. හැම එකේම එහෙමයි. දැන් බලාගෙන යන්නකො පොත. පොතේ කලින් ඒ වගේත් එහෙමනේ. දැන් දීගම් සූත්‍රය ඉවර කරලා ඊට පස්සේ කිංසු ඉදේත්‍යත්‍ර කියලා තියෙනවා. ඉතින් ඒක අදාළ නැහැ මේ දීගම් සූත්‍රයට. ඒ අර ඊළඟ දැන් මේ කියපු සූත්‍රයට අදාළ එකයි ඒ කිව්වේ. අර උදාහරණ කලින් ඊට කලින් එකේ කලින්
ඒ
නෑ නෑ දැන් සූත් දැන් මේක එක දිගට ලියාගෙන යන පොතක් නේ බාවදාරි. ඒතර මේකේ උදාහරණ දීලා ඒක ඉවර කරලා ඊට පස්සේ ඊළඟ එකේ හදන්න තියෙන පදේ පෙන්නනවා වෙන වෙන් කරලා. පෙන්නලා ඊට පස්සේ ඒකේ සූත්‍රය කියනවා. ඒක හදන්න යොදන. ඊට පස්සේ ඒක හදලා පෙන්නනවා. ඊට පස්සේ ඊළඟ සූත්‍රයට අදාළ පද වෙන් කරලා පෙන්නනවා. ඊට පස්සේ ඒකට අදාළ සූත්‍රය. ඊට පස්සේ ඒක හදලා පෙන්නනවා. එහෙමයි යන්නේ. පැහැදිලි. පොත දිහා බලන්න ඕනේ. ඒකට පැහැදිලි වෙනවා. පොත දිහා බලන් හිටියම නේද? මේක අර කියපු කතාව පොත පොඩ්ඩක් බලවතර මේකේ ටිකක් පොඩියට තියෙන්නේ. කවුරු හරි ගාව තියෙන පොතක්ම දුන්නත් මේක දැන් තමයි ඒවත් පැටලෙනවනේ. දැන් අපි මේ කියාගෙන යන සූත්‍රය කිං සූද කියන එකේ දැන් මේ පුබ්බෝච සූත්‍රයෙන් මෙන්න මෙහෙම හදාගෙන යනවනේ. ඊට පස්සේ දැන් මේ ඉලක්කම් දාලා තියෙන්නේ පැහැදිලිව පේනවා ඇති. ඊට පස්සේ හත කියන සූර නෑ විතර. මේ කිංසු ඉද ඉති අත්‍ර පුබ්බෝච කියලා ඒ ටික කියලා පදේ හැදුණු හැටි කිව්වා. ඊට පස්සේ කිංසුද කියලා පදේ හැදලා ඉවර කරලා පෙන්නනවා. ඊට පස්සේ ආපහු අට කියලා ඉලක්කමක් දාලා මේකෙනම් පටන් ගන්නවා. තේ අජ්ජ තේ අහං ඉති එත්ත කියලා ඊට පස්සේ තමයි ඔන්න සූත්‍රය කියන්නේ. එතකොට ඒ ටික අයිති වෙන්නේ දැන් මේ කියන්න යන සූත්‍රයට. ඒකට ඒකේ හදපු නැති පද ටික මේ තියෙන්නේ. හදන්න කලින් විසන්දිය. සන්දිය කියන්නේ එකතු කරපු එකටනේ. විසන්දිය කියන්නේ වෙන් කරපු එකට. එතකොට මුලින් ඒ වචන මුලින් වචන වෙන් කරලා පෙන්නලා ඊට පස්සේ ඒට අදාළ සූත්‍රය කිව්ව ඊළඟට එකතු කරලා තියෙනවා. හරි. ඒ පරණ එක. ඒක ලියා ගන්න එපා. ඒසත් ටිකක් අවබෝධයෙන් අවධානයෙන් ඉන්න ඕන. ඒ හරියට අවධානයෙන් ඉන්නවද බලන්න ලියන්න ඇත්තේ. ඇයි අර උයන්න දීර්ඝ වුනේ? ඒක නැත්නම් කොහමද උයන්න දීර්ඝ කරන්නේ? මුල් උයන්න. කිංසු කියන එකේ තියෙන උයන්නනේ දැන් දීර්ඝ කරේ. ඒක නැතුව දීර්ඝ කරන්න බෑ. වෙන් කරලා පෙන්වන්න ඕනනේ. හරි. ඊළඟ අපි කියාගෙන යමු ඊළඟ සූත්‍රය. ඔව් පද ගලපලා කියද්දිද? ඔව් ඒක වෙන කතාවක්. ඒවා පද පරිවර්තනය කරද්දී ඒවා දැනගමු. ඒ දැන් වාක්‍ය සම්පූර්ණ මෙතන කියන්නේ. මෙතන ඉතින් එකතු වෙන පද දෙක විතරයි කියන්නේ. සමහර තැනක අපිට මේ දෙකේ අර්ථය කියන්නත් බෑ. අර්ථය කියන්නවත් ගැලපෙන්නේ නැති කියන්නේ. ඒ තැන නැතුව ගාථාව හෝ ඒ පාඨය බුද්ධ දේශනාවේ පාඨය නැතුව අපිට ඒකේ අර්ථ සමහර තැනක කියන්න අපහසුයි. ඒ නිසා ඒව ගැන දැනට අවධානය යොමු කරන්න ඕනේ. කුමක්ද මෙහි කියන එක. හරි. ඊළඟ සූත්‍රය අපි කියමු. තේ අජ්ජ තේ අහං ඉති එත්ත යන මෙහි සන්ධිකාරය කියනු ලැබේ. මේ කිව්වේ මොකද්ද? තේ අජ්ජ කියලා වචන දෙකක් තියෙනවා. තේ අහං කියලා වචන දෙකක් තියෙනවා. ඔන්න ඔය වචන එකතු කරන හැටි ගැනයි දැන් කියන්න යන්නේ. ටිකක් වෙනස් පද දෙකක්. අපි මේක ටිකක් අවධානයෙන් බලන් ඉන්න පොඩ්ඩක් අර කලින් කිව්වට වඩා වෙනස් විදියක් වෙන අවස්ථාවක්. යමේ දන්තස්සාදීසෝ එහිදී මෙ යමේ දන්තස්සාදීසු යන සූත්‍රය යෙදේ. යමේ දන්තස්සාදීසු යනු යකාර ආදේශ සූත්‍ර ආදේශ විධාන සූත්‍රයි. යං යනුද ඒ දන්තස්ස යනුද ආදේශෝ යනුද පදයෝය පද තුනකි. එතකොට මෙතනදී මේක යකාර ආදේශයක්. එහෙම නැත්නම් ඒ කාර්යයට හල් යකාරයක් වෙන සූත්‍රයක් මේක. මේ පද දෙකේ තියෙන ඒ යන්න හල් යයන්ක් වෙනවා. වෙන්නේ ඇයි කියලා අපි තව ටිකක් හේතු කියන්නම් ඉස්සරහට. එහෙමත් වෙනවා. හරි. ඊට පස්සේ මේ සූත්‍රයේ අර්ථ අපි කියමු. මේකටත් සරේ කියන වචනයයි කොචි කියන වචනයයි එකතු කරලා තමයි අපි අර්ථ කියන්නේ. සරේ ස්වරයක් පසු ඇති කලෙහි ඒ දන්තස්ස මුල් පදයේ අග ඇති ඒ කාරය හට කොචි ඇතැම් තැනක යම් ආදේශු යකාර ආදේශයක්
වේ.
ඒ දැන් වෙන සූත්‍ර වලින් හදන්න පුළුවන්. ඒ දැන් බෝරස්වර ලෝපේ කරන්න පුළුවන්. ඒ වගේ වෙන විදිහේ වෙන සූත්‍ර යොදන්න පුළුවන්. දැන් ඒ නිසා තමයි දැන් හැමතැනම නැත්තම් මේක කරන්න කිව්වොත් දැන් බෝරස්වරේ ලොප් කරන්න හැම වෙන්නේ නැහැ. ඒ නිසා තමයි මේ ඇතැම් තැනක කිව්වේ එහෙම නොවන තැන්වල බෝරස්වරේ යෙදෙන ඇතැම් තැන් තියෙනවා. එහෙම නොවන ඇතැම් තැනක මේකත් තියෙනවා. ඒකයි කතාව. කියන්නේ වෙන සූත්‍ර වලින් සූත්‍ර නොයදෙනු තැනක මේ විදිහට තියෙනවා. හරි. අපි මේ පදවල අර්ථ කියමු. යං යනු අකාරාන්ත නපුංසක ලිංග අනුකරණ ශබ්ද ප්‍රථමා ඒක වචනයි. ඒ දන්තස්ස යනු අකාරාන්ත පුල්ලිංග සමාසාන්ත චට්ටි ඒක වචනයි. ආදේසු යනු අකාරාන්ත පුල්ලිංග කිතකාන්ත ප්‍රථමා ඒක වචනයි. එතකොට අපි මේකේ පදවල අර්ථ කිව්වා. ඊට පස්සේ අපි මේ වෘතිය ගලපලා කියමු. අනුකරණ ශබ්දයක් කියලා කියන්නේ ඒකත් අපි දැනගන්න ඕන. කලිනුත් අපිට කලින් කියුණා අං ඉති නිග්ගහීතං කියන සූත්‍රයේදී අං කියලා කිව්වේ අනුකරණ ශබ්දයක් කියලා. මොනවද මේ අනුකරණ ශබ්දයි කියලා කියන්නේ? ඒ කියන්නේ මේක අර විග්‍රහ වාක්‍යයක් එහෙම තියෙන කිතක සමාස තද්ද ක්‍රමයට හැදුණු පදයක් නෙමෙයි. දැන් අපි කියනවා ක කියලා කයන්න කියනවා. ඉතින් ඔය ක කියපුවම ඔකේ තේරුම මොකද්ද? කෙනෙක් ඇහුවොත් මේකේ නිරුක්තිය මොකද්ද? දැන් ගහ කිව්වොත් නම් ඔක වචනයක්. යමක් ගැන කියවෙන වචනයක්. මේ අනුකරණ ශබ්ද කියන්නේ අපි අනුකරණය කරලා පෙන්නන ශබ්දයක්. එහෙම නැත්නම් මෙන්න මේක මේ විදියටයි කියවන්නේ. අන්නේ විදියට කියවෙන වචන වලට තමයි කියන්නේ අනුකරණ ශබ්ද. ඒවා රූල් හි ශබ්ද. ඒ අන්වර්ථ නොවන ශබ්ද කියලා ගත්තම හරි. දැනට එහෙම මතක තියාගන්න. අන්වර්ථ නොවන. දැන් යකාර ආදේශයක් වෙනවා කියන එක මෙතන දැන් කියන්නේ. යකාරය කියන එකේ තේරුම මොකද්ද? තිය කියන කියලා ශබ්ද කරන අකුර. ඒක තමයි ආදේශ වෙන්නේ. පැහැදිලි. ඒක අනුකරණ ශබ්දයක් කියලා තමයි ඒවට කියන නම. රූල්හි ශබ්දයක් මේක. රූල්හි අන්වර්ථ නෙවෙයි. එතකොට අපි ඔය අපි භාවිතා කරන අකුරු ඒ වගේ හැම එකකටම කියන්නේ මෙන්න මේ අනුකරණ ශබ්දය. එහෙනම් ඉතින් අපි ආදේශයක් එහෙම කරනවා නම් වචන එක අකුරකට තව ආදේශයක් කරනවා. ඒවත් අනුකරණයක්. අනුකරණ ශබ්දය අපි දැන් කියනවා. අපි දමුකෝ උදාහරණයක් විදියට අර කලින් කිව්වේ යන්නෙන් ඉවර වෙන වචනවලේ තියෙන අග තියෙන යන්නට අපි ජ කියලා නමක් දෙනවා. ඒවා අපි අතින් අපි හිතලා දුන්නු නම් එහෙම නැතුව ඒකට නිශ්චිත හේතුවක් හෝ නිශ්චිත කාරණයක් නැහැ ඒ නම දෙන්න. අන්වර්ථ නාමයක් නෙමෙයි. අන්න ඒවට කියනවා අපි රූල් හී නාම. මේ තැන්වලදී අපි ඒකට කියනවා අනුකරණ ශබ්දයක් කියලා. ඉතින් ඒ අනුව කරපු ශබ්දයක් අනුකර. නාම
පදේ ක්‍රියාපදේ විපාදේ විපාද කියන කාරණේ මොනිකද?
ඔව් මේකද කියන්නේ. දැන් ඒ නාම පද තපි වෙන් කරනවා. දැන් මේවත් ඇත්තරම නාම තමයි. ඒ වුණාට නාම ඊට පස්සේ වෙන් කළානේ අන්වර්ථ රූලි කියලා. ඔව් එදා හිතේ නැද්ද දන්නේ. එතකොට ඒ නමක් අපිට අන්වර්ථ නාමයක් වෙන්න පුළුවන් රූලි නාමයක් වෙන්න පුළුවන්. නාම පදයම තමයි මේ කියන ඒවා. දැන් කයන්න කියන්නේ නමක් නෙමෙයිද? නමක්. ක කියන්නේ අකුරක නමක්. හැබැයි ඔගේ තේරුම මොකද්ද හෙවොත් එහෙම? ක කියන එකේ තේරුම මොකද්ද? එහෙම තේරුමක් නැහැ නේද? ඒක අපේ අම්මා කියපු නිසා ක කියලා මාත් ඒක ක කියලා අනුකරණය කරලා හුරු වුණා. අනුකරණය කරනවා කියන එක වචනේ තේරෙනවනේ නේද? අන්න ඒ විදිහට හුරු වෙන වචන. අකුරු. ඒවට කියනවා අනුකරණ කියලා. ඒවට එතකොට විශේෂ අර්ථයක් නැහැ. හරි අපි ඊළඟ සූත්‍රය කියමු. ඔව් ඒ කියන්නේ නිර් අර වගේ අන්වර්ථ නොවන නිරුක්තියක් නැති කියලා ගත්තම හරි අන්වර්ථ නොවන. හරි අපි මේකේ වෘතිය කියගෙන යමු. සරේ පරේ ස්වරයක් පරකල්හි අන්තස්ස ඒකාරස්ස මුල් පදයේ අග ඇති ඒකාරය හට කොචි ඇතැම් තැනක යෝ ආදේශෝ හෝති යකාර ආදේශයක් වේ. ත්‍යජ්ජ ත්‍යජ්ජ යනුවෙන් පදය සැකසේ. එතකොට මේ කිව්වේ අන්න මේ පදේ හැදෙන විදිය. අපි ඒකත් ලියාගෙන බලමු නේද කොහොමද හැදෙන්නේ කියලා. එතකොට ඒත් එක්කම මෙතන කලින් සූත්‍රයට අදාළ පද හැදෙන හැටි අපි බලාගත්තේ නෑ නේද? උබ්බෝච සූත්‍රය අපි කිව්වා නේ. ඔව් ඒක කිව්වා. ඔව් මේකේ සූත්‍රය දෙවෙනි පොතේ නම් නැහැ. මේ සූත්‍රය භාෂා දෙවෙනි පොතේ නැහැ. දුන්නා. ඒ දුන්නේ අපි මෙතෙන්ද නෙවෙයි. ඒක ගැන විස්තරය කියලා තිබුණේ වෙන තැනක. තිස් දෙවෙනි පිටුවේ. නෑ නෑ ඒව අහන්න එපා දැන්. කට්ටියෙ හිත ඊට පස්සේ විපරියාස වෙලා හරි නේද? මේක නම් 32 වෙනි පිටුවේ තේ අහං කියන පදේ හදද්දී මෙන්න මේ රීතිය යෙදෙනවා. තේ අජ්ජ කියන එක එතකොට අර්ථ අපිට මේ වාක්‍යයක නැතුව එකවර කියන්න බෑ. දල වශයෙන් කිව්ව හැකි ඕහු අද කියන අර්ථය ගන්න පුළුවන්. තේ කියද්දි ඕහු අජ්ජ අද ඉතින් මොනවා හරි කරන්න ඇති. ඕහු අද ධර්මය ඇසුව හරි මොනවා හරි නේද? තේ අජ්ජ ධම්මං සුනින්සු. මගේටද පුබ්බෝච පද හදුවේ නැද්ද අපි? දාසය පිටුව කිව නැද්ද? පුබ්බෝචයකට දාසය. දාසියයි දාහතයි. ප්‍රභාෂාතරණේ දෙවෙනි පොතේ 16 17 පිටුවල බලන්න පොඩ්ඩක් මේ මුද්‍රණේ වෙනස් වුණොත් නේද අපි ගාව තියෙන මේ මුද්‍රණේ අනුයි කිව්වේ. පෙරවෙනි පොතක් වාගෙන මේවා හෙව්වොත් මේ පිටුවල නෑ. මේ 2012 මුද්‍රණේ. මේ තම්පාරණ පොතක හරි වැඩි දැන් මේක නැහැ නේ කියලා බලයි. හරි. තේ අජ්ජ කියලා වචන දෙක තියෙනවා. ඊට පස්සේ ඒක තේ කියන එකේ අල්තයන්නයි ඒ යන්නයි කියලා අපි වෙන් කරගන්නවා. ඊට පස්සේ අජ්ජ. ඊට පස්සේ දැන් මේ කිව්වේ මේ සූත්‍රයෙන් කිව්වේ මුල් වචනයේ අග තියෙන ඒ කාරයට හල් යයන්ක් එනවා. ඇයි යොදෙන් හල් යයන්ක් මාවි වෙන අකුරකේ අල් කයන්ක් ගන්න තිබ්බන්නේ. මේ බුද්ධ දේශනාවේ තියෙන විදිහටයි ගත්තේ. ඒකටත් තව හේතුවකුත් තියෙනවා. දැන් මේ ඒ කාර්යය උපදින්නේ කොහොමද? ඒ කාර්යය. ඒ කණ්ඨ තාලුජයි. හල් යකාරය. ය කිව්වොත් ය. ඔව් තාලුජයි. ඒ නිසානේ කිව්වේ ඉච්ඡවග්ගයා තාලුජා කියලා. ඉවර්ණ දෙක ච වර්ගය සහ යකාරය තාලුජයි. ඒ නිසා අන්න ඒ සම්බන්ධ නිසා මේ ඒ කාරය කියන්නේ කණ්ඨ තාලුජයි, හල් යයන්න කියන්නේ තාලුජයි. අන්න ඔය සම්බන්ධ නිසා තමයි ඒ ළඟ අකුරකට ගිහින් තියෙන්නේ. පැහැදිලිනේ. ඒ වගේ සම්බන්ධතා ගොඩාක් තියෙනවා මේ සන්ධි පාඩමේ. ඉතින් ඒවත් දැනගෙන හිටපුවාම දැන් ඒකත් මේ කියන්නේ දැන් ඒවා මෙතන කියලා නැහැ සමහරට. සමහර තැනක නම් කියනවා තානාසන්න වශයෙන් කියලා. මෙතනත් ඒ සම්බන්ධය තියෙනවා. එතකොට ඒව මතක තියාගෙන හිටපහම ලේසි මේ කාරණාව මතක තියාගන්න මේ සූත්‍රය මතක තියාගන්න. හරි. යංශේ ලියන විදිය නේද? යංශයක් කියලා කියන්නේ හල් අකුරකට පස්සේ ඕනම හල් අකුරකට පස්සේ ඊට පස්සේ යයන්ක් આવොත් ඒ වෙනුවට අපිට ලියන්න පුළුවන් මේකේ හල් අකුර මකලා හල් එක මුල් අකුරේ තියෙන හල් එක මකලා ඊට පස්සේ මේ යයන් වෙනුවට ලියනවා යන්ති. පැහැදිලි? ඕක තමයි ක්‍රමය. එතන අල් කයන්නයි යයන්නයි තිබුණා. ක් ය කියන එක සමානයි කයන්නයි යම්. කෙ පැහැදිලිනේ. මේක තමයි ඩොට ක්‍රම. ඒත් එක්කම රකාරාංශය කියලා එකක් තියෙනවා නේද? ඒකත් දැනගෙන ඉන්න ඕන. ඒක වෙන්නේ හල් අකුරකුයි කයන්න කුයි තියෙන තැන. ඊට පස්සේ කය මේකේ හල් අකුර මකලා රයන්න වෙනුවට මකැලවත්. ක්‍ර ඒ විදිහම තමයි හල් කයන්නක් තිබුණත් රයන්න ත්‍ර ත් ර ත්‍ර වෙනවා. පැහැදිලි නේ නේද? ඒවත් ඉතින් මතක තියාගන්න. ඊට පස්සේ රේපය කියන එක දාන්නේ ඒ දාන්නේ මුලින් හල් රයන්ක් තියෙන තැන්වල. මුලින් හල් රයන්නකුයි අකුරකුයි තියෙනවා. අපි දමුකෝ කයන්න හිත් එතන කියන්නේ හල් අකුරක් නෙමෙයි ශුද්ධ ස්වරේකුත් එක්ක තිබුණා. තර්ක කියන එක කයන්න ලියලා කෙලින්ම මේ අල් රයන්න වෙනුවටමයි මේ කැල් දාන්නේ. පාලියේ නෑ, පාලියේදී මේක පාවිච්චි කරන්නේ. පාලියේදී රේපය පාවිච්චි කරන්නේම නෑ. මේ ටික මේ දෙක පාවිච්චි වෙනවා. මේක ස්වරයක් එක්ක. ඔව්. නැත්තම් යන්ත්‍රය දාන්න බෑ.
කම්මනේ
ඒ කර්මනේ. කම්ම නෙවෙයි. කම්ම කියන එකට රේපේ දාන්න බෑ. ඒ කර්ම. කර්ම කියන වචනෙට දෙන්න හැකියි. කම්ම කියන පාලි වචනෙට රේප දාන්න බෑ. ඔව්. අකුරක් නෙවෙයි. අලුත් අකුරක් නෙවෙයි. මේක ලියන තවත් ක්‍රමයක්. පිල්ලම. හරි. ඇති නේද ඒක? පොතේ අජ්ජ කියලා වෙනම තියන්න පුළුවන්.
හැබැයි
නෑ, එහෙම නෑ. තෙජ්ජ කියලා නෑ. වචනයක් නෑ. තෙජ්ජ එහෙම නැත්නම් තජ්ජ, තජ්ජ කියලා නෑ. දැන් විතර තියෙන පුළුවන්. මීට වෙනස් විදියට හැදෙන තව පදක් තියෙන පුළුවන්. වෙන රීති වලින්. මේ විදියටත් හැදෙනවා. ඒකයි කතාව.
තමන්ජයන්නේ
දෙවෙනි සූත්‍රයෙන් යනවා කියන්නේ අයයි බුද්ධා. ඔව්. එතන මම බලන්න එතන පද කොහොමද කියන්නේ.
තය අජ්ජ
වගේ. ඔය ඒ වගේ
අර්ථය.
ඔව්. තය අජ්ජ කියලා වගේ තමයි මතක. ඔව් කතාවත් එක්ක සිදුවීමත් එක්ක බලන්න ඕන. නෑ එතන නම් වෙන වචනයක් ඈ. හරි නේද? ඒ යන්න ප්‍රශ්නයක්ද මොනවා හරි? හරි ඊළඟ සූත්‍රයට යමු. තව ගැටළු මොනවා හරි තියෙනවා අහන්න බලන්න. නෑ.
සම
යන දෙවියන් කතරයාව හරි ඊළඟ සූත්‍රයට අපි යමුනේ. මීට සමාන ඒකට වචන භාෂාවතරණී පොතේ නැ හොඳ විලාවට නේද? ඊළඟ සූත්‍රය අපි කියමු. ඒක හදන්න දෙපා මොකද ඒකේ දීර්ඝයකුත් එන නිසා තමයි උතන කියන්නේ නැත්තේ. ඊළඟ සූත්‍රයෙන් ඒක කියනවා. ඒ දෙකම හැදෙන හැටි.
ඒකේ වචන ටිකක් නැද්ද?
නැහැ.
දැන් අපිට මේ
තියෙනවා. ඔබට තව උදාහරණ කීපයක් තින් කිව්ව හැකියි. එකක් මදිද? තී අස්ස කියන එක හැබැයි ඒක දීර්ඝයකුත් වෙලා ත්‍යාස්ස කියලා පදයක් හැදෙනවා. තී අස්ස ත්‍යාස්ස යන්සේ දීර්ඝත් කරලා තී අස්ස ත්‍යාස්ස. දැන් මේ කියන්නේ රූප සිද්ධි කියන පොතේ තියෙන උදාහරණ කීපයක් ඈ.
ඒකට
ඉස්සරහට තියෙනවා සූත්‍රය. ඉස්සරහට
මම
කියන ආදාතනේ වල උදාහරණත් එක්ක තියෙන පොතක්. ඈ. පදාතනේ වත් එක්ක පොල් ටික දාන්නේ එක්ක පොතකේ. එහෙම ඉතින් හැම පොතේම කියන්නේ. ටිකක් කියනවා මෙන්න මේ පොතේ නේ. පොඩි පොඩ්ඩක් කියනවා පද හැදින හැටිත් එක්ක. ඒත් මුල් සූත්‍ර ටිකේ විතරයි ඉදිරියවයි කියන්නේ නැහැ මේ විද්‍යානන්ද ව්‍යාඛ්‍යා කියන පොතේ. අග. ඊළඟ සූත්‍රයක තමයි ගැලපෙන්නේ. හඳ ඊළඟ සූත්‍රය නෙමෙයි ඒක. ඒකෙදි කියන්නේ කලින් කියපු සූත්‍රයෙන් සූත්‍රයත් උදව්වෙන් මේ දෙකම එකතු කරලා හදන්න කියලා කියනවා. ඊට පස්සේ තව පදයක් තියෙනවා. යෝ අස්ස කියන දෙක යාස්ස කියලා. යෝ අස්ස යාස්ස. හැබැයි මේ දෙකටම ඊළඟට අපි කියන සූත්‍රය අවශ්‍යයි. යාස්ස. ඊළඟට අපි කියලා මෙමු. හරි. ඊළඟ සූත්‍රයේ ඊළඟට තියෙන ටික කියාගෙන යමු. දීඝං ඉති දීඝං යන සූත්‍රයෙන් ව්‍යංජනේ පරේ ව්‍යංජනයක් පර කල්හිද කොචි ඇතැන් තැනක දීඝෝ ස්වරයක් දීර්ඝ වේ ත්‍යාහං තේ අහං යන පද දෙක ත්‍යාහං යනුවෙන් සැකසී දොට යමේ දන්තස්සාදේශෝ සූත්‍රයෙන් ඒකාරයට හල් යකාර වෙලා ඊට පස්සේ අහං කියන තැන තියෙන අයන්න මෙන්න මේ දීගං සූත්‍රයෙන් දීර්ඝ වෙලා නෑ මේක දීර්ඝ සූත්‍රයක් කියලා කියලා නැහැ එහෙම කියලා තියෙනවා අංකයක් එහෙම දාලා තියෙනවා මේ වගේ නම් දාලා නැහැ අංක දාලා නැහැ මේ වගේ අංක දාලා නැහැ අංකයක් දාලා තියෙනවා හැම එකේම එහෙම අංකයක් දාලා තියෙනවා මේක නයි තින් කියන්නේ දීගං යන සූත්‍රයෙන්ම මේ කටයුත්ත කරනවා කියන එක.
හරි
මම කියන්නේ පර කල්හි මේ දීගං සූත්‍රය යෙදෙනවා කියන එකයි අර්ථය. එකම සූත්‍රේ මම එක තව පොඩ්ඩක් බලනවා කියන්න. තොර මේක අදාළ වෙන්නේ තව පස්සේ කියවෙන දීගං සූත්‍රයකට. අපි එතනදී වැඩි විස්තර කතා කරමු. එතකොට මේ සූත්‍රය අපිට මේකට කියන්න වෙන්නේ මේක ස්වර සංධි වලට අදාළ සූත්‍රයක් නෙවෙයි. ව්‍යංජන සංධි වලට අදාළ දීගං සූත්‍රය. විභාෂාවතරණයේදී කතා කළා වගනේ. එතකොට මෙතනදී සටහන දාගන්න ඔතන උඩින් කියපු දීගං සූත්‍රය නෙවෙයි. මේ කියන්නේ ව්‍යංජන සංධි වලට අදාළව කියවෙන දීගං සූත්‍රය.
මේ කියන එක නේද?
ඔව්. මොකද මේකෙදි මට මතක තිබුණු විදිහට බාලාවතාරයේ ඒක වෙනම කියන්නේ නැහැ වගේ මට මතකයක් තිබුණේ. ව්‍යංජන සංදිවලදී. ව්‍යංජන සංදිවලදී ආපහු දීගං සූත්‍රයක් කියන්නේ නැහැ කියලායි මතක තිබුණේ. නැහැ, එතනදී කියන්නේ. ඒක නිසා මෙතනදී මේක මම තව පොඩ්ඩක් බලන්නම් මේ ගැන විස්තර කොහොමද කියන්නේ මේ මෙතනදී ගන්න කියන්නේ ව්‍යංජන සංදිවලදී මේකක් කියන්නේ නැති නිසා කලින් කියපු දීගං සූත්‍රයෙන්ම ගන්න කියන වගේ මතකයක් මට තිබුණේ කලින්. මොකද රූප සිද්ධි වලදී ඒ කච්චායන ව්‍යාකරණ පොත්වල පැහැදිලිවම දීගං සූත්‍ර දෙකක් තියෙනවා. මට මතකෙ තිබුණේ බාලාවතාරෙදී එකයි කියන්නේ කියන එක. ඉස්සරහට ඉන්නේ නැහැ මට විදියටම. ඒකට ඒ නිසා දැනට මතක තියාගන්න ඕන දීගං කියලා වෙනම ව්‍යංජන සූත්‍රයක් තියෙනවායි කියලා කිව්වට ව්‍යංජන සංදි අර්ථද එහෙම එකක් කියවෙන්නේ නැහැ. ඒ නිසා දැන් මේ බාලාවතාරෙට ගද්දී බාලාවතාරි සූත්‍ර ගොඩක් අඩු කරනවානේ. අපි කලිනුත් කිව්වේ සූත්‍ර ගොඩක් අඩු කරලා එක සූත්‍රයකින් කෙරෙන කාර්ය ප්‍රමාණය සමහරට වැඩි කරනවා. ඒක නිසා දැන් දීගං කියලා සූත්‍ර දෙකක් තියෙනවා කච්චානි ව්‍යාකරණේ. ස්වර සංදි යටතේ එක දීගං සූත්‍රයක්, ව්‍යංජන සංදි යටතේ තව දීගං සූත්‍රයක්. හැබැයි මෙතනදී අර ස්වර සංදි යටතේ කියපු එකෙන්ම ව්‍යංජනයක් පරකල්හිත් ඒකෙන්ම මේ වැඩේ කරන්න පුළුවන් කියලා අර සූත්‍රේටම ටිකක් මේ කතාව ඇඳලයි යන්නේ. ඒ නිසා මේ අර ව්‍යංජන සංදි වලදී මේක කිව්වනම් තම වෙනම සූත්‍රයක් විදියට කිව්වනම් අර්ථය පැහැදිලි. හැබැයි ඒනනම් මෙතනදී මේ කතාව මතක තියාගෙන මේ විදියට යම්. දැන් එතකොට රූප සිද්ධි වගේ පොත්වල ව්‍යංජන සංදි යටතේ මේක වෙනම දක්වලා තියෙනවා කියන එක ඉතින් ඕනනම් සටහනක් දාලා තියාගන්න. හැබැයි මේකෙදී වෙනම එහෙම දීගං කියලා සූත්‍රයක් ගැන වෙනම කියන්නේ නැහැ. බාලාවතාරේ ව්‍යංජන සංදි යටතේ. මේ කියන්නේ ව්‍යංජනය පරකල් කියන්නේ අර හයන්න ගැනයි කියන්නේ. තේරුණාද? හයන්නන්නේ පිටිපස්සේ තියෙන අහං කියන එකේ තියෙන හයන්න ගැන මේ කියන්නේ. දැන් අපි කියනවා අමල් බුද්ධ රක්කිත නමින් පැවිදි විය කියලා. දැන් ඊට පස්සේ කවුරු හරි හැමෝත් කොයි දැන් අමල්? ඉතින් දැන් අමල් නේ. දැන් අමල් වෙනුවට ඉන්නේ බුද්ධ රක්කිත. අන්න ඒ වගේ වැඩක්.
තේරුණා?
ඔව්. මෙතන වෙනස වෙන්නේ අර අයන්න දීර්ඝ වුණ එක විතරයි. ත්‍යජ්‍ය කියන තැන දීර්ඝ කතාවක් ආවේ නැහැ. මේකෙදි අර සූත්‍රයත් ඇවිල්ලා ඊට අමතරව දීර්ඝයක් වෙන සූත්‍රයක් ආව ඉතරයි වෙනස. පැහැදිලි. හරි. වෙන මොනවා හෝ ගැටලු තියෙනවද පැහැදිලි තැන? ତොර මේකෙදි අතරම වෙනස කලින් කියපු ඒ පිළිවෙල එහෙම ආවා. මෙතනදී අර අහං කියන එක දැන් බුද්ධ දේශනාවේ ත්‍යහං කියලා පදයක් නැහැ. එහෙම කියන්නත් අමාරුයිනේ. ඊට ලේසි ත්‍යහං කියලා කියන එක. ඇත්තරම දැන් මේ සංදි සිද්ධ වෙන්නෙම උච්චාරණ පහසු ආදිය සඳහා මේ විදිහට සංදි ඇතුව බුද්ධ දේශනාවේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. පහසුවෙන් උච්චාරණය එහෙම කරන්නේ. ඒ නිසා ඉතින් මේ සුදුසු පහසු උච්චාරණ විදියකට යන විදියට මේ සංදි ක්‍රම හැදිලා තියෙනවා. අර කතාවත් ඉතින් ඕනනම් කෙටියෙන් සටහනක් හරි දාලා කියන්න. රූප සිද්ධියේ වෙනම මේකට සූත්‍රයක් තියෙනවා මේ දීගම් පදේට ව්‍යංජන සංදී යටතේ කියලා. ව්‍යංජනයන් පසු ඇති කල් කියලා කියන්නේ තමයි.
දැන් පදේට පසු
ව්‍යංජනයක් නැහැ නේ. දැන් පදේට පසු ව්‍යංජනයක් නෙවෙයි. මෙතනදී කියන්නේ ඒ කාර්යයට ලක් වෙන. කාර්යයට ලක් වෙන පදේ තියෙන අකුර තියෙනවානේ. ඒ කාර්යයට ලක් වෙන අකුරට පසු. හරි. අපි ඊළඟ එකට යමු නේද එහෙනම්. තවත් ටිකක් ඒ ගැන විස්තරයක් කියවෙනවා. කොචි ඉති කිං මේ සූත්‍රයේ කොචි එහෙම නැත්නම් ඇතැම් තැනක යයි කීවේ ඇයි? ඇතැම් තැනක යයි කීවේ කුමටද? ඒ කියන්නේ දැන් මෙතන දැන් මේ ප්‍රශ්නයක් අහන්නේ මේකේදී කියවනේ ඇතැම් තැනක තමයි මේ සිදුවීම වෙන්නේ කියලා මේ ඒ කාරයට හල් යයන්න වීම ඇතැම් තැනක තමයි වෙන්නේ කියලා කිව්වා. මේ කියන්නේ යමේ දන්තස් සාදේශෝ සූත්‍රය ගැන. කලින් කියපු දැන් කියන සූත්‍රය නෙවෙයි, මේ කියපු දීගම් කියපු කතාව නෙවෙයි. යමේ දන්තස් සාදේශෝ කියන ප්‍රධාන සූත්‍රයනේ දැන් අපි කතා කරන් යන්නේ. ඒකෙදි කියාගෙන ගියා කොචි යං ආදේශෝ කියලා. ඇතැම් තැනක තමයි මේ යකාර ආදේශය වෙන්නේ පද මුල් පදයේ අග තියෙන ඒ යන්නට. ඒ කියන්නේ හැම තැනම මේ වැඩේ වෙන්නේ නැහැ. ඒකයි මේ කිව්වේ ඇතැම් තැනක කියලා කිව්වේ ඇයි? එහෙම නොවන තැනුත් තියෙනවද කියලා දැන් මේ ප්‍රශ්නයක් අහන්නේ. ඊට පස්සේ උදාහරණයක් පෙන්නනවා. නෙත්‍ර කියමු එකක්. නෙත්‍ර මේ එත්ථ යන වචන දෙක නෙත්‍ර යයි එකතු වීමේදී මෙම හල් යකාරය නොවීම පිණිසයි. ඒ කියන්නේ වචන දෙක වෙන් වෙනවා කොහොමද? නේ එත්ත. කීපයක්ම එකට කළා. වැඩ කීපයක් එකවර. මේක දැන් ඕනනම් වෙන්න තිබුණානේ මේකට හල් යයන්නක් ඇවිල්ලා මෙත් කියවන්නත් දැ ඒකොට. එහෙම හැදෙන්න තිබුණා ඕනනම්. දැන් කියපු සූත්‍රයේ හැටියට. හැබැයි ඒ වුණාට හැමතැනම එහෙම වෙන්නේ නැහැ. මෙන්න මේ නෙත්ත කියන තැන්වල මේ වගේ පදවලදී ඒ හල් යකාරය උනේ නැහැ. දැන් පැහැදිලිනේ මේ ඒ යන්නට මේ අපි අර ගත්තේ හල් යන්න. පදේ අග ඒ යන්නක් තියෙනවා. ඕන්නම් මේකට හල් යන්නක් ගන්න පුළුවන්. පුළුවන් වුණාට ගන්නෙ නැහැ. ගත්තොත් එහෙම පදයක් බුද්ධ දේශනාවේ නැහැ. ඒ නිසා තමයි ගන්නෙ නැත්තේ. වෙලා තියෙන බුද්ධ දේශනාවේ තියෙන්නේ වෙනුවට මෙන්න මෙහෙම පදයක්. ඒ නිසා මේක පූර්වස්වර ලෝප ක්‍රමයට තරාසරී ලෝපං සූත්‍රයෙන් හදනවා. ඒකට බාධාවක් නැහැ. ඒ නිසා තමයි ඇතැම් තැනක කිව්වේ මේක අනිවාර්යයෙන් මේකම එන්න ඕන කියලා කතාවක් නැහැ. මෙහෙමත් හදන්න පුළුවන්. පැහැදිලියද? ඒක මේකේ ඉතින් තරාසරී ලෝපං සූත්‍රය තමයි මේක. ඉතින් මේවා ලියා ගන්න අවශ්‍යත් නැහැ කියන්නේ. ඔන්නම් දාගන්න සරාසරි කියලා හරි දාගත්තා නම් ඒ සූත්‍රයෙන් තමයි මේක හැදෙන්නේ. ඊට පස්සේ අපි ඊළඟ සූත්‍රයටත් යමු නේද? අමාරුයි වගේද? නෑ. හරි. කියාගෙන යමු. සෝ අස්ස
සෝ අස්ස
අනු ඒති
අනු ඒති
ඉති එත්ත
ඉති එත්ත
යනමෙහි
යනමෙහි
සන්ධිකාරය කියනු ලැබේ
සන්ධිකාරය කියනු ලැබේ.
ඒ කිව්වේ සෝ අස් සෝ අස්ස කියලා වචන දෙකක් තියෙනවා. සෝ සහ අස්ස. ඊට පස්සේ අනු සහ ඒති කියලා වචන දෙකක් තියෙනවා. මෙන්න මේවා සන්ධි වෙන විදියයි දැන් කියන්නේ යන්නේ. වමෝදු දන්තාන
වමෝදු දන්තාන
වමෝදු දන්තාන යන සූත්‍රය මෙහිදී යෙදේ.
වමෝදු දන්තාන යන සූත්‍රය මෙහිදී යෙදේ.
වමෝදු දන්තාන යනු
වමෝදු දන්තාන යනු
වකාර ආදේශ විධාන සූත්‍රයි.
වකාර ආදේශ විධාන සූත්‍රයි.
වං යනුද
වං යනුද
ඕදු දන්තාන යනුද
ඕදු දන්තාන යනුද
පදයෝය
පදයෝය
පද දෙකකි
පද දෙකකි.
මොකද්ද මේක තියෙන වචන දෙක? පද වෙන් වෙන්නේ වං ඕදු දන්තානං කියලායි. අපි ඒවා ඉස්සරහට විස්තර කරගන්නවා කොහොමද හැදුනේ කියලා.
මදාකරේ දෙන්නේ කන්නේ.
ඔව් අපි ඒවා පස්සේ ඒවා ඉතින්වත් ගියපුවාම බලමු ඒ සූත්‍රයෙන් තමයි ඒ ආපු නැති වහන්නේ පානිත් අය බය වෙනවානේ. ඒක වං යනු අකාරාන්ත නපුංසක ලිංග අනුකරණ ප්‍රථමායික වචනයි. ඕදු දන්තාන යනු අකාරාන්ත පුල්ලිංග සමාසාන්ත චට්ටි බහුවචනයි. මේකට අපි සූත්‍රයේ වෘතිය කියන්න සරේ කියන වචනයයි කොචි කියන වචනයයි ආදේශෝ කියන පදේ අපි එකතු කරගෙන තමයි අර්ථ කියන්නේ. අපි ඒ ටිකත් එකතු කරලා අර්ථ කියනවා. සරේ ස්වරයක් පරකල්හි ඕදු දන්තානං පදයක අග ඇති නැත්නම් මුල් පදයේ අග ඇති ඕකාර උකාරයන් හට කොචි ඇතැම් තැනක වං ආදේශෝ වකාර ආදේශයක් වෙයි. තොර කෙටියෙන්ම කිව්වොත් මුල් පදයේ අග තියෙන උකාරයටයි ඕකාරයටයි හල් වකාරයක් වෙනවා කියන එකයි කෙටි තේරුම. අපි වෘතියත් කියාගෙන යමු. සරේ පරේ ස්වරයක් පරකල්හි අන්තෝකාරුකාරාණං මුල්පදයේ අන්තයෙහි ඇති ඕකාර උකාරයන් හට කොචි ඇතැම් තැනක වෝ ආදේශෝ හෝති හල් වකාර ආදේශයක් වෙයි. ස්වස්ස සෝ අස්ස යන වචන දෙක ස්වස්ස යැයි සන්ධිවේ අන්වේති අනු ඒති යන වචන දෙක අන්වේති යනුවෙන් සන්ධිවේ. කොචීති කිං කොචි යයි සූත්‍රයේ කිව්වේ කුමටද?
කොචි යයි සූත්‍රයේ කිව්වේ කුමටද?
ඒ කියන්නේ කොචි කියලා මෙතන කිව්වේ ඇතැම් තැනක කියන එකනේ. ඇයි එහෙම කිව්වේ? තයස්සු
තයස්සු
තයස්සු යන තැනත්
තයස්සු යන තැනත්
සමේතායස්මා සමේතායස්මා යන තැනත්
සමේතායස්මා යන තැනත්
මෙම සූත්‍රය නොයෙදීම සඳහායි එහෙම නැත්නම් මේ කියන හල් වකාර ආදේශය නොවීම සඳහායි කියන එකයි අර්ථය. අපි ඒ ටික ඉක්මනට කතා කරගෙන කිම් බලමු නේද? එතකොට මේකේ මේ පද හදාගෙන යන්නේ සෝ අස්ස සෝ කියන වචන දෙක. සෝ අස්ස පොතේ ලියද්දි මෙතන ලියවෙන්න වගේ ක්‍රමයක් තිබ්බා නේද? ඒ ඕකාරය එකතු කරලා දැන් බුද්ධ ශබ්දය බුද්ධෝ කියලානේ අපි හඳුන්වන්නේ. ඒ වගේ වකාරය වෝ කියලා ඒකේ විභක්ති එකතු කරලායි පෙන්නලා තියෙන්නේ ප්‍රථම ඒක වචනේ. එතකොට මේකේ ඕදු දන්තානම් කියලා වචනයක් අපි කිව්වනේ. ඒකේ තේරුම ඇතර ඕ ඌ අන්තයේ ඇති කියන එකයි. ඕ ඌ අන්තාන ඕදු දන්තාන. හරි, ඔතන අපි මේ කතා කරගෙන යන්නේ උයන්නකින් හරි ඕයන්නකින් හරි ඉවර වෙන වචනයක් එක්ක ඊට පස්සේ තව වචනයක් එකතු වෙනවා ස්වරයකින් පටන් ගන්න. එතකොට මේ කියන්නේ ඒ වචනේ අග තියෙන උයන්නට හෝ ඕයන්නට අල් වයන්නක් එනවා. ඇයි ඕකේ අල් වයන්නක්ම ආවේ? වෙන අකුරක් එන්න තිබුණා. අල් හයන්නක් එන්න තිබුණා. අල් බයන්නක් එන්න. ප්‍රධාන හේතුව ඉතින් බුද්ධ දේශනාවේ තියෙන්නේ මෙහෙම. ඒ එහෙම එන්නත් ඒකටත් අර හේතුවම තමයි තියෙන්නේ. මේක ඨානාසන්න වශයෙන්. ඇයි? උයන්නයි ඕයන්නයි කියන දෙකම ඕෂ්ඨජයි. තොල් වලින් උපදින්නේ. උයන්නත් ඕෂ්ඨජයි. ඕයන්න කන්ට ඕෂ්ඨජයි. හල් වයන්න දන්ත ඕෂ්ඨජයි. අන්න ඕෂ්ඨජ කියන එක මේ තුනටම සම්බන්ධයක් තියෙනවා. ඒ හේතුව නිසා තමයි එතකොට මේ ඉපදෙන ස්ථානවල ආසන්නකම් අනුව තමයි මෙන්න මේ විදිහට හල් වයන්න කියන්නේ. පැහැදිලි ඇති? සුකෝච්චාරණ කියලා කියන්නේ. ඔව්. පහසු උච්චාරණය සඳහා.
ඒකත් එහෙමනේ.
සුඛ උච්චාරණ කියන එක නේද? සුඛෝච්චාරණ. ඒකත් ඒ විදිහටමයි වෙලා තියෙන්නේ. හල් ඕ යන්න කියලා නේද? එතකොට ඊළඟ වචනේ ඊට මනදාලව හැදුණු මොකද්ද? සෝ අස්ස කියන එකයි. සෝ අස්ස කියන එකේ සෝ කියන තැන අග තියෙන්නේ ඕ යන්නක්. අල්ස යන්නයි ඕ යන්නයි සෝ. ඒ ඕ යන්න වෙනුවට හල් වයන්නක් ඇවිල්ලා සොස්ස කියලා පදයක් දෙනවා. ඒක එතකොට අර්ථේ සෝ අස්ස කියන එකම තමයි. ඒ වුණාට පොත්තර තියෙන්නේ සොස්ස කියලා. එතකොට ඒකට අපි උදාහරණ තියෙන තැන ටිකක් ඉක්මනට බලගමු නේ. 10 පහ වුණා තවත් අපි එකක් දෙකක් කළාට කමන්නේ. ද වෙඩි වගේද? ඈ ඊළඟ දවසේ ඉඳ ගන්න නැද්ද එහෙම?
ඊයත් කරගන්න ඕනේ.
නෑ 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 ඒ යන් දෙක තුනේ මේ ඔව් වේ කියන්නේ අර දැන් මෙතන හල් ලකුණු දෙකක් නේ තියෙන අල් නයන්නයි හල් වයන්නයි ඒ යන්නයි ඔක්කොම එකට එකතු වෙනවා. ඕදන්තානම් නෙවෙයි. ඕදු දන්තාන. ඕ උ අන්තානම් කියන එකයි. අන්තයේ ඇති ඇති ඕ සහ ඌ හට. පදාන්තයේ ඇති ඕ ඌ දෙන්නට කියන එකයි. චට්ටිය චට්ටිපදේ ඔට කියලා අපි සිංහයෙන් කියවට ඔකට කියන්නේ අන්තාපික්ඛායන් චට්ටි කියලා වගෙන ව්‍යාකරණේ කියනවා. ඒකට විශේෂ ප්‍රයෝගයක් චට්ටි නේ. සම්බන්ධී කිව්වත් කරදන්නේ. අන්තයට සම්බන්ධ ඕ උ හරි.
ඉතින් අපි අර මේ දැන්වලදී අර තව අකුරුත්‍යයක් ගන්නවා කියලා කිව්වේ අර විතර වාක්‍ය පිළිවෙලකට ගන්නවා නේද? يعني අර්ථයකට ගන්නවා නේද? දැන් මෙහෙම නේද? සමහරු දන්තානම් කියන එක ගන්න අපි කියවනේ. හරි. ප්‍රති ආදේශ
ඔව් ඔව්
ගන්නවා කියන්නේ.
හ්ම්. නැත්නම් අර්ථයක් ගන්න. නැත්නම් අර්ථය ගන්න පැහැදිලි නෑ. කෙටියෙන් තියෙනවා. හරි. අපි තව එකක් විතර හරි බලාගෙන යමු නේද? ඊට පස්සේ කිව්වා තව අර කොචි කියලා තයස්සු කියලා උදාහරණයක් කිව්වා. ඒකෙදි මෙන්න මේ සූත්‍රය යෙදෙන්නේ නැහැ කියලා. ඒතර ඇතැම් තැනකයි කියලා කිව්වේ හැමතැනම මේ විදියට ඕ යන්නක් ඌ යන්නක් තිබුණායි කියලා මේ සූත්‍රය යෙදෙන්නේ නැහැ. එහෙම මේ යෙදෙන්නේ නැති තැන දෙකට උදාහරණ තමයි කිව්වේ තයෝ අස්සු.
මන් ටිකක් ඉක්මනට ලියනවා. මේ සයෝ කියන එක හල යන්නයි ඕ යන්නයි මේ දෙන්නේ මෙහෙම තිබිලා මේ ඕ යන්න පූර්වස්වර ලෝපේ විතරක් වෙලා මෙන්න මේ අයන්නත් එක්ක එකතු වෙලා තමයි තයස්සු කියලා ඊට පස්සේ හැදෙන්නේ. මේකම අපහු වෙනවා. මේ අයන්නත් එක්ක ඊට පස්සේ එකතු වෙනවා ඕ යන්න ලොප් වෙලා පූර්වස්වර ලෝකේ විතරයි තයස්සු. සමේතු ආයස්මා කියන එකෙත් ඊළඟ වචන දෙක. ඒතකොට සමේතු ආයස්මා කියන එකෙත් සමේතායස්මා කියලා සමේතු කියන තැන උයන්නක් තියෙනවා. ඒක දැන් නැත්තම් මේක හල් වයන්න කරොත් එහෙම මේක කියවන්න අමාරුයි. ත්‍යවස්ස කියලායි කියවන්නුයි. මේක කියන්න අමාරුයි. ඒ නිසා තමයි මේකේ ඕ යන්න අයින් වෙලා පූර්වස්වර ලෝපේ වෙලා සරාසරි ලෝකන් සූත්‍රෙන් තයස්සු කියලායි පදේ හැදෙන්නේ. බුද්ධ දේශනාවේ තියෙන්නේ එහෙමයි. ඕනනම් හල්වා යන්නකුත් ගන්න තිබුණානේ මේ සූත්‍රෙන්. එහෙම වෙන්නේ නැහැ. ඒතකොට සමේතු ආයස්මායකත් එහෙමයි. සමේතු කියන එකේ කෙලවරේ උයන්නක් තියෙනවා. ඒ උයන්නට ඕනනම් මේ සූත්‍රෙන් හල්වා යන්න ගන්න තිබුණා. හැබැයි එහෙම පදයක් බුද්ධ දේශනාවේ නැහැ. ඒ නිසා අපි එහෙම හදන්නේ ඒක කෙලින්ම පූර්වස්වර ලෝපය වෙලා සරාසරි ලෝකන් සූත්‍රයේ සමේතා යස්මා ආයුෂ්මතුන් වහන්සේ එක් වේවා කියන අර්ථයේනේ සමේතු කියලා කියන්නේ එක මුතු වේවා කියන අර්ථය. සමේතා යස්මා සංඝේන සමග්ගෝ හි සංඝෝ කියලා තියෙන්නේ නේද?
ඔව්. දැන් යනකොට ඔයන්නයි
කෝ යන්නයි හල්ව යන්නයි ඨාන වශයෙන් ඕෂ්ඨජයට සම්බන්ධයක් තියෙන නිසා තමයි මෙහෙම වෙන්නේ. ඔව් ඕෂ්ඨජය.
හරි අපි ඊළඟ එකත් කියන්න බලමු නේ. අමාරුයි වගේ. එකක් කියමු තව. එක සූත්‍රයක් තව නේද? සමේතු ආයත්ම. ඒව දැන් මතක තියෙන්න ඕන. හරි. ඉද අහං ඉති ඉද. ඉද අහං යන මෙහි. සන්ධිකාරය කියනු ලැබේ. එතකොට ඉද අහං කියන වචන දෙකයි එකතු කරන්න යන්නේ. ඉද අහං. හරි. දෝ ධස්සච. මෙහිදී දෝ ධස්සච යන සූත්‍රය යෙදේ. දෝ ධස්සච යනු ආදේශ විධාන සූත්‍රයි. දෝ යනු අකාරාන්ත පුල්ලිංග අනුකරණ ප්‍රථම ඒකවචනයි. දස්ස යනු අකාරාන්ත පුල්ලිංග අනුකරණ චට්ටි ඒකවචනයි. ච යනු නිපාතයි. ඩොට අපි ඒ ටිකේ මෙතනින් කියවෙන සූත්‍රයේ අර්ථය තමයි මහ ප්‍රාණ දයන්න වෙනුවට අල්ප ප්‍රාණ දයන්නක් වෙනවා. ඇතැම් තැනක. හරි අපි ඒ ටික කියවගෙන යමු. මේකට සරේ කියන පදෙයි කොචි කියන පදෙයි අනුවර්තනය කරලා අර්ථ ගන්න ඕන. අපි ඒ ටිකත් කියවගෙන යමු. සරේ ස්වරයක් පරකල්හි කොචි සමහර තැනක දස් මහප්‍රාණ ධකාරය හට දෝච අල්පප්‍රාණ ධකාරයක් ද ආදේශ
වේ.
හරි අපි ඒ ටිකේ වෘත්තියත් ඊට පස්සේ කියමු. සරේ පරේ ස්වරයක් පර කල්හි දස් මහප්‍රාණ ධකාරය හට කොචි ඇතැම් තැනක දෝ හෝති අල්ප ප්‍රාණ ධකාරයක් වෙයි. දීඝේ දීර්ඝයද සිදු වූ කල්හි ඒ කියන්නේ මේ ස්වර දීර්ඝයක් වෙනවා මෙතනදී. ඉදාහං ඉදාහං යනුවෙන් පදය සැකසේ. කොචි ඉති කිං කොචි යයි කීවේ කුමටද? එහෙම නැත්නම් ඇතැම් තැනක කියලා කිව්වේ ඇයි කියන එකයි මේ අහන්නේ. ඉදේව ඉද ඒව යන පද දෙක ඉදේව යයි සන්ධිවීමේදී මේ සූත්‍රය නොයෙදීම පිණිසයි. තවත් ටිකක් තියෙනවා. චකාරේන මෙම සූත්‍රයේ චකාර බලයෙන් ව්‍යංජනේපි ව්‍යංජනය පරකල්හිද මහප්‍රාණ ධකාරය හට අල්පප්‍රාණ ධකාරයක්
වේ.
ඉද භික්කවේ ඉද භික්කවේ යන පද දෙක ඉද භික්කවේ යයි සැකසේ. අන්න මොකක්ද කිවි කියලා අපි බලාගෙන යමු. එතකන් සූත්‍රය අපි හදුවේ මෙතන මේ කියන්නේ දැන් පදේ හදන්න යන්නේ ඉද අහං කියන එකයි. තේරුම ඉද කියන්නේ මෙහි. ඉද කියන එක තේරුම මෙහි. අහං කියන්නේ මම. මෙහි මම. එතකොට ඒකේ බුද්ධ දේශනාවේ මේ ඉද කියන තැන තියෙන මහ ප්‍රාණ දයන්න වෙනුවට අල්ප ප්‍රාණ දයන්නකුත් තියෙනවා.
අන්න ඒ නිසා තමයි මේ සූත්‍රයේදී කියන්නේ මේ මහ ප්‍රාණ දයන්න වෙනුවට අල්ප ප්‍රාණ දයන්නක් ගන්න පුළුවන්. හැම තැනම එහෙම කරන්න යන්න එහෙම එපා. දැන් එහෙමයි කියලා දැන් මෙහෙම සූත්‍රයක් තිබුණා නේ කියලා ඉස්සරහට ලියන හැම තැනම මහ ප්‍රාණ නැතුව නේද? අල්ප ප්‍රාණ ලියන්න එහෙම බැ. ඔව්. කියනවා. ඒ ටිකත් හරි ඉන්නේ. ඒ ටික කියනවා තාම. ඉවර නැහැ. ඊට පස්සේ දැන් මේ හදාගෙන යන්නේ ඉද අහං කියන පදය. ඊට පස්සේ මේකේ ඉද් අහං කියලා වෙන් කරගන්නවා. පූර්වස්වරය ලොප් කරනවා. සරාසරි ලෝපන් සූත්‍රයෙන් ඊට පස්සේ පරස්වරය දීර්ඝ කරනවා දීගං සූත්‍රයෙන් ඉද් පොඩි ඉතලයක්
හරි
ආයන්න සර් කෙලින්ම
දැන්
එතන කියන්නේ අර නිකන් දයන්නක ආ අර දයන්නේ කියලා කියන එකක්
නෑ
දැන් දීර්ඝයකුත් කරන්න ඕන ඉද ආහං කියලා නේද? එතකොට දැන් තියෙන්නේ වචන දෙක. ඉද ආහං. ඒක මුල් එකේ අයන්නක් තියෙනවා. ඒකට මොකද කරන්නේ? තේරුණාද කියපුවේ? ඒ මුල තියෙන අයන්නත් ලොප් කරන්න ඕනේ. ඒ නිසා තමයි ඒක වෙන් කළේ. ලොක් කරේ නැත්නම් ඒක එකක් වැඩි වෙනවා. දෝ ධාතු. දැන් මේකට කියෙන්න. ටිකක් දිගයි වුණා. සමහර පද ඇත්තටම සම්පූර්ණ ඔක්කොම හැදුවොත් එහෙම එක පිටුවක්ම යනවා. ඒ හැදෙන විදිය ඔක්කොම ලියන්න ගියොත් එහෙම පිටුවකුත් මදි වෙනවා සමහර විට. හරි. මේවා අපි ඉතින් බෝඩ් එකේ හැදුවට අපි ඉගෙන ගන්න කාලේ බෝඩ් තිබුණේ නැහැ. අපිට ගන්න කාලේ අතරම බෝඩ් එක ලියන්නේ නැහැ. පොත කියවන් යනවා විතරයි. පහවදායේදී අපි මේ ඔක්කොම තනියෙන් හිතලා හදාගෙන ඉන්න ඕන. ඇවිල්ලා පොත පෙන්නන්න ඕන. එහෙමයි ඉගෙන ගත්තේ. ඒක නිසා ඉතින් අපි කරනවා වැඩිද කොහෙද? මේ සුසා ටිකක් හිතන්න නේද කට්ටිය? කම්මැලි වෙයිද දන්නේ. ඒ නිසා ඊළඟ දවසේ ඉතින් අපි ඔක්කොම සමහරට කියන්නේ ඉස්සරහට යද්දී දැන් මොල් ටික ඇත්තනම තාම කුරු නැති නිසා අපි ටිකක් මේ විදියට මේවා කරනවා. ඊට පස්සේ තනියෙන් ටිකක් හදන්න දෙනවා. නැත්තම් හුරු වෙන්නේ නැහැ නේ නේද? මෙහෙම ලියලා ලියලා නාරදාෂ්මතුන්ට නම් පුළුවන් වෙයි හොඳට බලන්නෙම නැතුව ලියන්න නේද? ඒ නිසා ඉතින් අර අපි තනියෙන් ටිකක් මේව හදන්න ඉතුරු වෙන්න ඕන. ඉතින් මේ සූත්‍රය වමෝදු දන්තානං සූත්‍රයත් භාෂාවතරණී පොතේ 17 පිටුවේ තියෙන්නේ. මේ සූත්‍රත් ඒකේ කියලා නැහැ. දෝදස්වක සූත්‍රයක් නැහැ. එමනොත් අදට ඇතිද?
ඇතිද?
අපි දැන මයිරික කිව්වේ නෑ දැන් තියෙනවා. තව පොඩ්ඩක් කියන්න තියෙනවා. ඔව්. ඊට පස්සේ දැන් මෙතනදී මේ දීගම් සූත්‍රයත් යෙදිලා දීර්ඝ වෙලා මේ පදේ හැදුනේ. ඊට පස්සේ කියනවා ඇතැම් තැනක කියලා කිව්වේ ඇයි මේ සූත්‍රයේදී හැම තැනකම මේ සූත්‍රය යෙදෙන්නේ නැහැ. ඇතැම් තැනක කියලා කිව්වේ ඇයි? ඉදේව කියන තැන්වල මේ සූත්‍රය යෙදෙන්නේ නැහැ. ඉද ඒව. මේකේ මෙහෙම වෙන්නේ නැහැ. අල්ප ප්‍රාණ දයන් ඇවිල්ලා ඉදේව කියලා හැදෙන්නේ. කෙලින්ම වෙන්නේ සරාසරී ලෝපන් සූත්‍රයෙන් පූර්වස්වර ලෝපය විලා ඉදේව කියලා පදේ හැදෙනවා. මේ විදියට. එතන අල්ප ප්‍රාණ වෙන්නේ නැහැ. පැහැදිලිනේ. ඊට පස්සේ තවත් කතාවක් කියනවා. මේ සූත්‍රයේ ච කියලා පද අකුරක් තියෙනවානේ. දෝ දස්ස ච. අනේ ච අකුරේ බලෙන් ව්‍යංජනයක් පිටිපස්සේ තියෙන අවස්ථාවකදීත් මෙන්න මේ අල්ප ප්‍රාණ දයන්න එනවා. ඉද වික්කවි වික්කවි මහණෙනි ඉද මේ ශාසනයෙහි හරි මෙහි හරි මේ විදි මේ ලෝකෙයි හරි ඒ වගේ බොහෝ තැනක මේ තැන කියනවා මේ ලෝක මේ ශාසනයෙහි කියන අර්ථය. ඉද වික්කවි මහණෙනි මේ ශාසනයෙහි කියන එකයි අර්ථය. ඒකට වචන මාරු කරලා අපි අර්ථ කියන්නේ. ඒතර මේ තැන බුදු දේශනාවේ මෙහෙමත් විදිලා තියෙනවා. ඉද වික්කවේ කියලා. ඒතර දැන් මෙතනදී ස්වරයක් පිටිපස්සෙන් තිබෙන්නේ නැහැ නේ. දැන් අරකෙනම් අල්පප්‍රාණ මේ අල්පප්‍රාණ දයන්න උනේ ස්වරයක් පිටිපස්සෙන් තියෙන අවස්ථාවක. හැබැයි මෙතන වික්කවේ කියන වචන අකුර හැදිලා තියෙන්නේ ඒකේ අල්භයන්නයි කියන්නයිනේ. එතමෙන්න ව්‍යංජනයක් තමයි පිටිපස්සෙන් තියෙන්නේ. එහෙම තියෙද්දි මෙන්න මේ මේ විදිහට අල්ප ප්‍රාණ දයන්නක් එනවා කියන කතාවයි කියන්නේ. හරි.
ඒකද ඒකට මනක් අර කඩලා කියන්නේ කරන් දෙයක් නැහැ කිසිම ආදී දෙයක්.
ඔය එහෙමත් නැහැ.
හරිද මහ ප්‍රාණතු දෙකක් එකතන ඉඳෙනවා.
මේ යෙදුණු මතකයක් නම් කියන්නේ මේ වගේ වචන දෙකනම් යෙදෙන්න පුළුවන්. එහෙම නැතුව එක වචනයක නම් මට මතක යන්නේ. මට කියන්නේ
නැහැ.
ඔව්. ඊදෙන්නේ නැහැ කියලායි මතක.
නෑ
දීර්ඝ වෙන්නේ නැහැ. ඉද භික්කවේ. ඉදා භික්කවේ කියලා නෑ. මේ වචන දෙක ඊට පස්සේ නෑ. භික්කවේ කියලා නේ පටන් ගන්න. සන්ධි පදයක ඉතින් එකතු කරලා තමයි සාමාන්‍යයෙන් ලියන්නේ. උනන්ට මේවා නම් වෙන් කරලා ලියන්නේ. මේ තැනක නම් වෙන් කරලා ලියලා තියෙන එකකුයි මතක තියෙන්නේ.
ඒකට
අල්පයන් වෙන වෙන්නේ
නැහැ.
නිකන් මේ ඉන්නේ අර
ඉබ්බදන්නේ. මහ ප්‍රශ්න. නෑ ඒක දන්නේ. කලේ නැතත් කමන්න. හරි නේද? තව මොනවද යෝජනා? එහෙම මේ පොත කෙරෙන්න ඕන විදි ගැන යෝජනා චෝදනා තේරෙන්නේ නැද්ද? ඔකේ මන් සරුව. මෙතන කියලා තියෙනවා මේ භික්කවේ කියන පදේ ගැන සැලකලා. දැන් අර වගේ කොහොමත් එහෙමනම් කොසරයක්ම නේ තියෙන්නේ. දැන් මේකේ අතන දිහමන ඒ විදියමනේ කොහොමද දැන් කොහොමත් පාලි භාෂාවේ හලන්ත ශබ්ද නැහැ. පාලි භාෂාවේ තියෙන්නම ස්වරාන්ත ශබ්ද. හලන්ත කියන්නේ නිගහිත යග තියෙන වචන තියෙනවා. ඒරෙන්ද හල් ලකුරකින් තියෙන වචන ඇත්තෙම නැහැ. ඒ නිසා මේක ගැන සලකලා තමයි මේ කියලා තියෙන්නේ. හරි නේද? එහෙමනම් අද දවසෙත් අපි රැස් කරපු සෑම කුසල ධර්මයක්ම අපි සෑම සියලු දෙනාටමත් මේ කුසලය අනුමෝදන් වෙන මේ සක්වල වාසී අනන්ත සක්වල වාසී සෑම සියලු දෙනාටමත් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම හේතු වෙන උතුම් ප්‍රඥා පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තව මොනවාද යෝජනා හැම තියෙනම් ඉක්මනට කියන්න. විනාශකම් වෙන්න ඕනේ. 500 ගන්න. ටිකක් ඉගෙනගෙන අද්දකීම් හිම තියෙන නිසා තව ටිකක් වේගෙන් යනවා නම් හොඳයි. එහෙම. නෑ මේක අපිට තව ටිකක් ඉස්සරහට යන්න පුළුවන්. මේ තාම අර හුරු නැති නිසා මුල ප්‍රීති ටික ටිකක් ඉතින් හිමින් කියාගෙන යනවා. ඔව් ඒ වෙදි කොහොමත් ඇත්තටම අපේ අදහසක් තියෙනවා. දැන් මේ නාමකාණ්ඩ නම් වැඩිපුර හිමින් කරන අදහසක් නෑ. නාමකාණ්ඩ ඉතින් අපිට ඒ වර්ණගීම් වලින් එහෙම තියෙන නිසා ඒ ටික අපි ටිකක් වේගින් කරගෙන යනවා. දැන් මේ සම්ලිපාඩම ඉස්සරහටත් වැදගත් නිසා මේ ටික අපි ටිකක් හිමින් කරගෙන යනවා.
මේ යෝජනා කරන සියල්ලම ඊළඟ සතියේ යෝජනා කරනවා.
Thank you.